හොඳයි සාදු. 2016 වසරේ 6 වෙනි මාසේ 16 වෙනිදා භාවනා වැඩසටහන. භාවනාව තුළ ඔබ සිටිය යුත්තේ සම විටම ඉන්න තැනට වඩා ඉහළින්. සම විටම ඔබ භාවනාවේ සිටිය යුතු තැන කොයිද කියලා ඔබට අපිට කියන්න පුළුවන්. සම විටම සිටිය යුත්තේ ඉන්න තැනට වඩා ඉහළින්. ඒක හැම තප්පරයකම අප්ඩේට් වෙන්න ඕන, අලුත් වෙන්න ඕන. තැනාරේ සිටිය යුතු තැනවන්නේ සිටිනා තැනට වඩා ඉහළින්. අනේකයි අපි භාවනාවේ තිබෙන සිටිය යුතු තැන. සිටිනා තැනට වඩා ඉහළින් ඔබ කොතනක සිටියා. ප්‍රශ්නක් තියෙන උඹට පිළිතුරු තියෙන්නේ ඔබ ළඟමයි. ඔබේ ප්‍රශ්නය අඳුනගෙන ඔබ ළඟම තියෙන පිළිතුර ඔබට අවදි කරලා දීම, පෙන්වා දීම තමයි අප සිදු කරන්නේ. එහෙම නැතුව අපි ළඟ ප්‍රශ්නවත් උත්තරවත් උගන්වන්නට කිසිවක්වත් නැහැ. කියවෙන්න කිසිම දෙයක් නැහැ. සංකල්පමය ප්‍රශ්න, සංකල්පමය උත්තර. ප්‍රශ්නෙට උත්තරේ එක්කෙනෙකුට උත්තරයක්, තව කෙනෙකුට ඒකම ප්‍රශ්නයක්. උත්තරත් ප්‍රශ්න වෙනවා, ප්‍රශ්න උත්තර වෙනවා. එක්කෙනෙකුට ප්‍රශ්නයක්, තව එක්කෙනෙකුට ඒක පිළිතුරක්. එක්කෙනෙකුට පිළිතුරක්, තව එක්කෙනෙකුට ඒක ප්‍රශ්නයක්. ලෝකේම දෙන්නෙකුට එක සමානව පවතින උත්තරයක්වත් ප්‍රශ්නයක්වත් නැත. ඔබ තේරුම් ගන්න ඔබේ මනස සිදුවලා තිබෙන මුලා නැත්තම් මොහොතක් මුලාවයි ඔබ තේරුම් ගන්න. ඔබේ මනස තුල තියෙන මුලාව මේ මගේ චින්තනය, මේ මගේ අදහස්, මේ මගේ සිතුවිලි, මේ මගේ සංකල්ප. ආදී වශයෙන් ඊළඟට ඔබ සැරිසරනවා, ජීවත් වෙනවා. කාගේ ලෝකෙද? මගේ ලෝකේ. මගේ ලෝකේ. ඒ මගේ ලෝකේ ජීවත් වෙන අය බුදුදහම බුදුහාමුදුරු කියලා දුන්නේ මොකක්ද? ලෝකයෙන් කුමක් වෙන්නද? එතර එතර වෙන්නයි කිව්වේ. මගේ ලෝකයෙන් එතර වෙන්න. නෑ. ලෝකෙන් එතර වෙන්න සූදානම්ද? ලෝකෙන් එතර වෙන්න ඉස්සෙල්ලම දුක්ඛ සත්‍ය වැටහිලා තියෙනවා. ලෝකේ දුකයි කියලා. ලෝකේ දුකයි කියලා වැටහිලා තියෙනවා. පංචේන්ද්‍රයන් පංච උපාදානස්කන්ධය සහිත මේ පවතින ලෝකය සමස්ත ලෝකයම දුකයි කියලා වැටහිලා තියෙනවා. ඒ වුණත් යාට අද යම් අවකාශයක් ලැබෙනවා ලෝකෙන් ඈතර වෙන්න. එපමණකින් ලෝකෙන් ඈතර වෙන්න බෑ. ඊට පස්සේ ස්වභාවය අඳුර ගන්නවා. කොහොමද මේ දුකේ හටගැනීම කියන්නේ? පළවෙනි කාරණේ තමයි දුකයි කියලා තේරුම් ගන්නවා. දෙවෙනි කාරණේ තමයි ස්වභාවය අඳුර ගන්නවා. ඊළඟට තමයි නිරෝධය අඳුර ගන්න. ඊළඟට තමයි නිරෝධගාමි ප්‍රතිපදාවේ වාසය කරන්න. පළවෙනි කාරණේ ගොඩක් දෙනෙකුට ඇති කියලා හිතනවා. මේ මනෝලෝකය දුකයි කියලා වැටහෙනවා. මේකෙන් නිදහස් වෙන්න ඕන කියලා වැටහෙනවා. එහෙම ආයත විතරයි. ලෝකේ එපා වුණා මොකද හිතෙන්නේ? ලෝකේ එපා වුණාම හිතන වැඩේ තමයි මැරෙන්න හිතනවා. මේ තමයි සාංසාරික මරණය. භවගාමී මරණය නෙමේ සාංසාරික මරණය. ධර්ම අවබෝධයත් එක්ක සිද්ධ වෙන්නේ මොකන්ද? භවගාමී මරණය නෙමේ සාංසාරික මරණය. බට භවයෙන් භවයට සිදුවෙන ශාරීරික මරණය නෙමේ සංසාරේ නැවීම. සැරිසරණ එක භවගාමීත්වය නෙමේ. භවයේ මේ මොහොතේත් ඔබ ආද්‍යාත්මය තුළ තියෙනවා. ඒක ගිහිල්ලා ගියපු අයගෙන තියන අයගෙ තියෙනවා. දැන් ඔබ තවමත් භවයේ සිටින්නේ. භවේ නම් ඔබ බෞද්ධ නොවේ. ඔබ සිටින්නේ භවයේ නම් ඔබට කියන්නේ බෞද්ධ කියලා නෙමෙයි. භවයේ ඉක්ම වූ කෙනෙකුට පමණයි බෞද්ධ කියන නාමයේ යෙදෙන්නේ. භව බුද්ධ බෞද්ධ කියන්නේ එකයි භවයෙන් නිදහස් වූ කියන එකයි. ඉතින් මේ රටේ බෞද්ධ ඉන්නවද? පොඩි වෙරසක් ඉන්නවද? අවබෝධයට වෙච්ච පත්තච්ච භවයේ ඉක්ම වූ පිරිසක් ඉන්නවා. එනිසා ඒක මේ මොහොතේ මේ ධර්ම දේශනා ඇසුරින් ඔබට ඒකාන්ත වශයෙන් මේ බෞද්ධකම අඳුන ගන්න හැකියාව ලැබෙනවා. එහෙනම් භවයේ ඉක්මවන්නයි මේ සූදානම. භවයේ ඉක්මවීමට කුමද්ද කළ යුත්තේ? භවය අතහරින්න ඕන. භවය අතහැරලා භවයෙන් එතර වෙන්න, ගොඩ වෙන්න උත්සාහ කරන්න ඕන. ලොකු බරක් එක්ක දියේ දියට වැටුනොත් එහෙම ඒ බර නිසා එයා දියේ ගිලිනවනේ. එතකොට එයාගේ ජීවිතේ බේර ගැනීම සඳහා ඒ දියේ ඉන්න කෙනා මොකද කරන්නේ? අර බරට තියෙන ඒවා අතහැරලා දානවා. ඊට පස්සේ උඩ පාවෙන බරට තියෙන ඒවා අතහැරලා දානවා. ඔබටත් තියෙන්නේ ඒක තමයි. භවයෙන් නිදහස් වෙන්න නම් භවයේ බරට තියෙන දේවල් අතහරින්න ඕන. මොනවද තියෙන්නේ? දෘෂ්ටි කොච්චර තියනවද? අතහරින්න වෙනවා. මේක මගේ පරම්පරාවෙන් ආව දෘෂ්ටිය කියලා අල්ලගන්න බෑ. සංකල්පවල මොනතරම් අතරමං වෙලා තියෙනවද අතහරින්න ඕන. මේක මගේ පරම්පරාවේ සංකල්පය, මේක මගේ සංකල්පය කියලා හරියට මේ වචනවල මොනතරම් පදවල ගාථාවල ස්තෝත්‍රවල කොච්චර හිර වෙලා ඉන්නවද ඒවත් අතහරින්න. මොනවද අතහරින්නේ නැති නිවන් දකින්න? මොනවද අතහරින්නේ නැත්තේ? මොකද උත්තරේ? ධර්ම අවබෝධය වෙන්නට නම් මොනවද අතහැරියේ? අතහරින්නේ නැත්තේ? අතහරින්නේ නැති කිසි දෙයක් නෑ, සියල්ල අතහරින්න. කොච්චර අතහැරීමද කියනවනම් අශේෂ විරාග නිරෝධ කියන විදියට ශේෂයක්වත් ඉතිරි වෙන්නේ නැති වෙන්න අතහරින්න ඕන. දැන් නිගණ්ඨනාත කුත්තල කොච්චර අතහැරියද? හෙළු වැල්ලට යනකම් අතහැරියා. දැන් අපේ අතහැරීම කොච්චරද? හෙළු වැල්ලත් අතහරින්න ඕන. සම්පූර්ණයෙන්ම ආත්මේ කිසි දෙයක් නැතුව අතහරින්න ඕන. කොහෙන්ද අතහැරීම කරන්නේ? නුවණේ, මනසේ. ඇයි අතහරින්නේ? බර නිසා. සෑම අල්ලා ගැනීමක්ම දුකටම හේතු වන නිසා. සෑම අල්ලා ගැනීමක්ම දුකටම හේතු වන නිසා. කොහොමද බුදු පියාණන් වහන්සේ දේශනා කරේ? තණ්හාය ධායති සෝකෝ. සතියා ධායති සෝකෝ. හේමතෝ ධායති සෝකෝ. විපමුත්තස්ස නති සෝකෝ. ඕ කුතෝ භයං. එහෙනම් සෑම අල්ලා ගැනීමක්ම කුමකට හේතුද? දුකට හේතුය. ඒ සියල්ලගෙන් නිරෝධ වූ කෙනෙකුට, නිදහස් වූ කෙනෙකුට කවර ශෝකයක්ද, කවර බියක්ද? ඒ ශාරීරිකව යමක් තිබීම, වටපිටාවේ යමක් තිබීම නෙමෙයි මේ කතා කරන්නේ. ආධ්‍යාත්මිකව සන්නා මාන දිට්ඨි වශයෙන් පැවතීමද නැද්ද? ඉතින් බාහිරින් අතහැරලා හරියන්නේ නැහැ මේ වෙලේ. හිතෙන් අතහරිනවා. හොත් අපේ බෞද්ධ සමාජයේ එක පුරුදු කරන්නේ නැහැ. ඒගොල්ලෝ හිතෙන් තව දේවල් අල්ල ගන්නවා. පින්කමත් අල්ල ගන්නවද නැද්ද? අල්ල ගන්නවා. පින්කමත් අල්ල ගන්නවා. ආමඳුරු පන්සල හදලා අල්ල ගන්නවා. දායකයන් පින්කම අල්ල ගන්නවා. තමන් හැමතිස්සෙම පීඩනයකින් ඉන්නවා. ඒ නිසා තමන් නිරන්තරයෙන්ම අතහැරීමකින් සිටින්න ඕනේ. ඒක අදහස් වෙන්නේ අපි වැඩ කටයුතු කරන්නේ නැහැ කියලා මොකවත්. මනසින් අතහැරියාම තමන්ට සම්පූර්ණයෙන්ම නිදහසක් ලැබෙනවා. කොහොමද මේ අතහැරීම සිද්ධ කරන්නේ? අතහරින්න දෙයක් නැත, අතහරින්න අවශ්‍යත් නැත. අල්ලා ගැනීමෙන් වැළකීමම අතහැරීමයි. අතහරින්න අවශ්‍ය නැහැ. අල්ලා ගැනීමෙන් තොර වුණාම අතහැරීම ඉදිරි සිද්ධ වෙනවා. තේරුණානේ? මේ අතහැරීම සිද්ධ වෙන සුවිශේෂී අන්දමක් තියෙනවා. අතහරින්න අවශ්‍ය නැහැ. අල්ලා ගැනීමෙන් වළකින තැන අතහැරීම සිද්ධ වෙනවා. ඒ නිසා අතහරින්න අවශ්‍ය නැහැ. අන්න එහෙමයි සාසන ධර්මයේ අතහැරීම. දැන් මේක තේරුම් ගන්න පොඩි මොලයක් දෙන්න කෙනෙකුට පුළුවන්ද? බෑනේ. මේක සාමාන්‍යයෙන් සෑහෙන මොලයක් ඕන. ඉතින් ගැඹුරු දහමක් තියෙන රටට ආපු කතරගම දෙයියෝ කල්පනා කළා මේක නම් මෙහෙ නම් ජීවත් වෙන්න බෑ, ඒක ඔළුවක් තියාගෙන කියලා. එයා ඔළු හයක් හදාගත්තා. අමතරතාව ඔළු හතරක් පහක් තියාගත්තා. එහෙමනම් ඉතින් මේ සමාජ ජීවත් වෙනකොට නේද ඒක ඔළුවකින් නම් ජීවත් වෙන්න බෑ කියලා. ආන්න ඒ වගේ Tamanta අමතර ඔළුවක් හදාගන්න වෙයි මේක තේරුම් ගන්න. තියෙන ඔළුව මදි කියලා හිතෙන්නේ දැන්. ධර්මයේ තියෙන දාර්ශනිකයද එහෙම සම්මාත. අහගෙන ඉන්නන්ට නෙමෙයි. තේරෙනනේ? පුරුදු කරලා තියෙන්නේ අපේ සංස්කෘතිය බලා මේවට මුකුත් හිතන්නත් එපා, මොකවත් එපා. අර යෑදිල්ලක් වගේ, දේව ප්‍රකාශයක් වගේ අහගෙන ඉන්න ඕනේ පිළිබඳව තර්ක කරන්න බෑ. ඒ විදිහට තමයි අදලා තියෙන්නේ. බණ අහගෙන ඉන්න ඕනේ එච්චරයි. ප්‍රශ්න කරොත් සද්ධාව නැහැ කියලා හිතලා තියෙනවා. ඒ නිසා සම්මර්ෂණයක් නැහැ. අහන් ඉන්න හැම දෙයකටම සාදු කියලා. Taman දන්න දේ ඒ විදිහටම කිව්වොත් ඒකට ඔළුව වරන. එච්චරයි. අවිද්‍යා පත්‍ය සංඛාරා. එහෙමද නැද්ද? එතකොට ඒකට ඔළුව වරන. සංඛාර පත්‍ය අවිද්‍යා කියලා කිව්වොත් නෑ නෑ මේකක් මගේ ඔළුවට දාලා නෑ නේ, කවුරුත් උගන්නලා නෑ නේ. එතකොට ඒක නෑ, ඒක නෑ. අවිද්‍යා පත්‍ය සංඛාරා. ආ ඒක දන්නවද? අවිද්‍යා පත්‍ය සංඛාර දන්නේ කියලා කට්ටි කියන ඇහිලා තියෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා වෙන හැටි දැක්කන කොච්චරද යන්නේ? මොන තරම් අවබෝධයකින් ඉන්නේ කියන්නේ? ඒ නිසා අපිට තාම බුදුදහම පිළිබඳව තියෙන ප්‍රත්‍යක්ෂතාවයක්ද මතවාදයක්ද? මතවාදයේ සියලුම ආගම් පිළිබඳව බෞද්ධයන්ට බෙන්මන්න අයටද මතවාද තියෙනවා. බුද්ධාගම දෘෂ්ටියක් කියලා. ඒක නිකම්ම දෘෂ්ටියක් නෙමෙයි, ඍණාත්මක දෘෂ්ටියක් කියලා. කන්නේ නැහැ, අඳින්නේ නැහැ, සලඳින්නේ නැහැ, උසාසනයක වාඩි වෙන්නේ නැහැ, සිරුපු දාන්නේ නැහැ, මූණ හොදන්නේ නැහැ, දත් මදින්නේ නැහැ. අර මාලා ගන්ධ විලීපන වලට අහු වෙනවයි කියලා මේ භාවනා කරන්න එහෙම ගියාම අපි මේ කාලේ මේ භාවනා කරනකොට අපිට දෙන්නේ මේ සන්ලයිට් මූණ ගන්න දෙන්නේ සන්ලයිට්. මූ සන්ලයිට් ගන්න මූණ ගියාම සන්ලයිට් මූණ හොදන්න මොනවද වෙන්නේ? මූණ හැම යනවා. ඒ වගේ දැඩි සීල වෘතවල අන්ධභාවයටපත් වෙච්ච ක්‍රියාත්මක සංකල්පයක් සහිත සමාජයක් නිසා ආර්ථිකයෙන්, සංවර්ධනයෙන්, මානසික පැත්තෙන් ඔය පැත්තකින්ම දිලඳු බවට පත් වෙලා තියෙනවා. සීලබ්බත පරාමාසය මේ බුදුරජාණන් වහන්සේගේ මේ දාර්ශනික ධර්මයේ තථාගත ධර්මයේ තුල එකක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ ප්‍රඥාවන්තයන්ට උචිත වූ ප්‍රඥාවන්ත ධර්මයක්. නුවණින් දකින්න තියෙන ධර්මයක්. නිරන්තරයෙන්ම දකිමින් තමන්ට හැකියාව තියෙන්න ඕන තමන්ගේ හිත නිදහස් කර දමන්න අත්හැර දමන්න. අපි මීට පෙර කියලා දෙනවා අර ගොම්බදින කනුව පිළිබඳව මමත්වයේ පිළිබඳව. ඒ කනුව තියාගෙන ඉන්නකම් කවුරු කවුරු හරි ගෙනල්ලා ඕකේ මොන වගේ හරකෙක් හරි බඳිනවා. ඒ කනුව උගුල්ල දැම්මට පස්සේ කාටවත් ඔගේ හරකෙක් බඳින්න පුළුවන්ද? සමහර අය කරන තමන්ගේ වෙල්ල යාරේ අයිනේ ගහක් හරි මුලක් හරි තිබ්බාම ඕකේ ඇවිල්ලා හරක් බඳලා පාළුව ගන්නවා නම් මොකද කරන්නේ ඒගොල්ලෝ? අර මුල උගුලට දානවා. දැන් මම ආයතනෙදී හරකෙක් බඳින්නේ නැහැ වෙන්න කවුරු. ඒ වගේ ඔබ ළඟත් තියෙන ගොම්බඳින කනුව ඒ තමයි සක්කාය දිට්ඨිය හේවත් මමත්වය මමංකාරය කියලා කතා කරන්නේ. මමත්වය කියලා කතා කරන්නේ ඒක උගුල්ල දානවා. මෙන්න මොකක්වත් මේ උගුල්ල දාන්නේ මමත්වය. උදුරල දාන්නේ මමත්වය. මමත්වය උදුරල දැම්මට පස්සේ දැන් මදින ගුණේ ගෙනල්ලා ආගමික ගොන්නු බඳින්න බෑ. ජාතික ගොන්නු බඳින්න බෑ. දේශපාලනික ගොන්නු බඳින්න බෑ. ඔය ඇත්තන්ට ආගමික ගුණෙක් ඉන්නවද නැද්ද? ඉන්නවා. ඔය ඇත්තන්ට දේශපාලන ගුණෙක් ඉන්නවද නැද්ද? ඉන්නවා. ඔය ඇත්තන්ට ජාතික ගුණෙක් ඉන්නවද නැද්ද? ඉන්නවා. ඉතින් ඒකනේ ඕගොල්ලන්ට ගොම්මීහරක් කියලා කියන්නේ. හැම ගොතුම්ම ඒ කණු බැඳගෙන ඉන්නවා. ඒකයි කියන්නේ. යමක් විනිවිද භාවයකින් දකින්න බැරි සම්මර්ෂණ ඥානයක් නැති පුජ්‍යල ඉන්නේ. දේශපාලඥයෙක් ලැබුවොත් හෙට මම පාන් ගෙඩිය 2.50ට දෙනවා කිව්වොත් අප්පුඩි ගහන අය නෙමෙයි ඉන්නේ. අප්පුඩි ගහන අය ඉන්නේ. ඕක කොහොමද දෙන්නේ? ඔය යකා ඕක කියන්නේ මොකටද කියලා මොහොතක් කල්පනා කරන්න තරම් ගැඹුරු විමර්ශනයක් නැහැ. එච්චරයි. අපි දෙනෝ හාල් කිලෝ එක 20ට කිව්වහම ගොවියත් අප්පුඩි ගහනවා. ගොවියට පස්සේ මතක් වෙන්නේ හාල් කිලෝ එක 20ට දෙනෝ නෑ යකෝ මේ යකා 20 කිලෝ එක 10ට නෙගන්නේ කියලා. පස්සේ මතක් වෙන්නේ නෑට. ඒක මතක නෑ. ඉතින් ඒ වගේ අර ගැඹුරු ඥානෙ නෑ. හරි හරි දුරුවලා. ඒකට හේතුව මම හිතනවා මේ රටේ අයට එන්නතක් ගහනවා. මොලේ නැති වෙන. ඊට පස්සේ කල්පනාවල් නැහැ. අර පන්සල් වල මුල් කරලා බෞද්ධයන්ට වෙන මෙන්නක් ගහන්නේ, අනිත් ආගමිකයන්ට වෙන එන්නක් ගෙනල්ලා ඒ රටින්ම ගේන්නේ ගෙනල්ලා වෙන් කරලා ගහන්නේ. ඒ රටින්ම එන්නේ ඒ ආගමිකයන්ට ඒ එන්නක ගහන්න කියලා. අනිත් අයට වෙන මෙහෙමයි වන්නේ. එතකොට ඒවෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඒක අනිවාර්යෙන් දිනන මොලේ නැති කරන එන්නතක් තියෙනවා. ගාල දැම්මම අපේ මිනිස්සුන්ගේ ආතක් පාතක් නැහැ. කහිරවත් මාරු වෙන දන්නේ නැහැ. කල්පනාවක් නැහැ. මොකවත් නැහැ. ජීවත් වෙනවා. ඒ තමයි මේ ආසියාතු කරේ යම් යම් රටවල් පාලනය කරන ක්‍රමය. ඔබත් ඒකට අහුවෙලා ඇදී ඒ නිසා ටිකක් නිවිති ගොටු කොල කාලා කොල් දෙක ටිකක් හරි ඔළුවට දාලා දවසට දෙපාරක් විතර ඔළුවෙන් හිටගෙන ඉඳලා මොලේ ස්නායු වර්ධනය ඇති කරලා සක්‍රිය කරලා ගන්න. ඒක තමයි විය යුත්තේ. එහෙම වුණොත් එක්කෙනෙක් දෙන්නෙක් හරි අර එන්න තියෙන බලවේගෙ කඩාගෙන කොහොම හරි ගොඩ නැගිලා යනවා. මොකද සම්මර්ෂණ ඥානෙ නැති විමර්ශනයක් නැති කෙනෙකුට සාසන ප්‍රතිලා ධර්මයේ කිසිම ප්‍රතිලාභයක් ලබන්නට බෑ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා කියලා. මේ විදර්ශනා ඥානෙ නැති කෙනෙකුට කිසිම ප්‍රතිලාභයක් ලබන්න බැහැ. එහෙම ආරණේ නෑ. අර කපුවගේ නිස්තෝත්‍රය වගේ. අපි දන්නවද කපුවගේ නිස්තෝත්‍රය මොකද්ද කියලා? එනිය දෙමළෙන්නුත් කියනවා, සිංහලෙන්නුත් කියනවා, පාලියෙන්නුත් කියනවා, ඉංග්‍රීසියෙන්නුත් කියනවා, ඔකගෙන්ම සැරපිටි ගාලා කියනවා. අපි දන්නේ එයා කියනකම් මොනරබිලට ඔළුව තියාගෙන මිනිස්සු ඉන්නවා. ආන් මේ වගේ වෙන්න බෑ. ඒ විමර්ශනයක් කරන්න දෙන්නේ. ඒ නිසා සම්මර්ශන ඥානය අනිවාර්යෙන් අවදි කරගන්න. ගැඹුරින් කාරණා දිහා බලන්න. ඒ විදිහ එක කාරණයක් ඇති ඔබට නිවන් දකින්න ගොඩක් බණ නැහැ. නමුත් එක කාරණකින් තේරෙන්නේ නැති නිසා දහසකුත් කතාවක් ශ්‍රවණය කිරීමෙන් ඔබට ඒ කාරණේ තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. එන්න 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 ආයුෂ අඩු වෙන මිනිසාගේ තියෙන මේ විදර්ශනා ඥානය බලය අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. එදා 180ක් 160ක් 150ක් ජීවත් වෙච්ච මිනිස්සු ගොඩක් හිටියා. 125 ගොඩාක් අය පරමායුෂ වගේ ජීවත් වුණා බුද්ධ කාලේ. කලාතුරකින් සුළු කිරිසක් තමයි 100ට අඩුවෙන් ගියේ. සීයට සීයක් වෙන්න ඕන. සීය කියන්නේ එතකොට අද සීයලාට තියෙනවද? සීයක් වෙලා තියෙනවද? සීයක් නැහැ. එතකොට මෙහෙම අඩු වෙනකොට මොකද වෙන්නේ? ඔයාලගේ තියෙන අර චින්තාවේ ප්‍රඥා බොහෝම අඩු බලයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉන්නේ බුදු කෙනෙක් නූපදින කාලෙක. අවුරුදු 120කට වඩා අඩු ආයුක දෙන කාලෙක බුදු කෙනෙක් උපදින්නේ නෑ. අවුරුදු ලක්ෂයකට වඩා වැඩි ආයු තියෙන කාලෙක බුදු කෙනෙක් උපදින්නේ නෑ. ඒ දෙපැත්තෙම ප්‍රඥා හීනයි කියලා. මේ 120ට වඩා වැඩි ලක්ෂයට වඩා අඩු කාලෙක තියෙන්නේ. මෛත්‍රී බුදුහාමුදුරු උපදින්නේ අවුරුදු 80 85000ක් විතර තියෙන කාලෙක තමයි මෛත්‍රී බුදුහාමුදුරු උපදින්නේ. 85000ක් තියෙන කාලේ හොඳයි නේද? ඒ කාලේ මිනිස්සු අර ඩයිනෝසෝරෙක් විතර ලොකු මහත් වෙනවලු. ඊට පස්සේ අපි ලබඳෝ ගැටලුවක් උපදින්නේ දැනේ. ඒක එසේ වෙතත් මේ ස්වභාව ධර්මයේ නිමවීමේ ආකාරයෙන් වෙනස් වෙද්දී මේ දිනුතුම සත්‍යයවන මිනිසාට ධර්මයේ දායාදේ ලැබිලා තියෙනවා. ඔබේ ධර්මය අත්දකින්න. ඔබ නිවන ස්පර්ශ කරන්නේ නැහැ. ඔබ සෑම විටම ස්පර්ශ කරන්නේ අරමුණ. ඒක නෙමෙයිද වෙන්නේ? ඔබ නිවන ස්පර්ශ කරන්නේ නැහැ. ඔබ සෑම විටම ස්පර්ශ කරන්නේ දෘෂ්ටිය. සංකල්පය. ඉතින් අපි ඔබට කියන්නේ ওই දෘෂ්ටි නෙමෙයි, සංකල්ප නෙමෙයි. ඔබ ස්පර්ශ කළ යුත්තේ නිවන. නිවන ස්පර්ශ කරන්න නම් අපිට කරන්න තියෙන එකම දේ තමයි දෘෂ්ටි සංකල්ප ස්පර්ශන කිරීම. දෘෂ්ටි සංකල්ප ස්පර්ශන කිරීම. දැන් මේක අහන්නේ පුජ්‍යලේ. පුජ්‍යලයා මේක ගන්නේ පුජ්‍යලත්වයෙන්. පුජ්‍යලයා මේක පුජ්‍යලත්වයෙන් ගත්තාම එතන පවතින්නේ කවරක්ද? දෘෂ්ටිය. ඒ නිසා පුජ්‍යලයට කවදාවත් නිවන් දකින්න බෑ. පුජ්‍යලයට කවදාවත් නිවන් දකින්නේ නෑ. මම කියන කෙනා කවදාවත් නිවන ස්පර්ශ කරන්නේ නෑ. එහෙනම් මේ හැන්ඩල් කරලා, කන්ට්‍රෝල් කරලා, කන්සන්ට්‍රේෂන් හදාගෙන ඒකාග්‍රතාව ඔය කියන දේවල් වල නිවන් දකින්න බෑ. බුදුරජාණන් වහන්සේගේ තියෙන භාවිතා ධම්මා නෙමෙයි අභාවිතා ධම්මා. භාවිතා ධම්මා බවට පත් වෙන්නේ අභාවිතාව. නිස්සරණය. අකාලිකත්වයයි භාවිතාවෙන්නේ. දැන් ලෝකෝත්තර ධර්මය ඔබට තේරුම් ගන්න අවශ්‍යද? ලෝකෝත්තර ධර්ම කවදාවත් තේරෙන දෙයක් එහෙම තේරෙනවා නම් ඒ දේ අදාළ වෙන්නේ කොහටද? සංඥාවට, විඥාණයට, නාම රූප වලට, ඈ සදායතන වලට නෙමෙයිද? තේරෙන හැම දෙයක්ම සදායතන තුල. තේරෙන හැම දෙයක්ම සදායතන තුල. පින්න තුනේ කියන මම අරහන කාලේ මේක තේරෙන්නේ නැහැ මේ අපබ්‍රංශේ. ඉතින් මං හිතුවා මේ මට මේ මොළේට ලේ මදි ඇති කියලා. මොළේ මදි කියලා නෙමෙයි මොළේ තියෙනවා කියලා දන්නවා. මොළේ මේට ලේ මදි ඇති කියලා හිතුවා. ඒතරම් ඔළුවෙන් හිතගෙනත් මේක ගැන අපි කල්පනා කරනවා. හරි අමාරුනේ නේද? බුදුහාමුදුරු කිව්ව වචනේ ඇත්තද බොරුද? ගම්බීරෝ අයං ධම්මෝ පණ්ඩිත වේදනීය ඥායං ධම්මෝ දුප්පඤ්ඤස. මේක මෝඩයන්ට තේරෙන්නේ නෑ. මේක අතිශයින්ම ඥානවන්තයන තියෙන ඔබට මේ ගෘහ ජීවිතයක් ගත කරන ඔබනියට මේ ධර්මයේ ලැබීම මේ විදියට අහන්න ඒක අතිශයින්ම කරන ලද සාංසාරික පිනක භාග්‍යයක වරම වරප්‍රසාදයක්. බුදුහාමුදුරන් කාලේ ෆෑන් එකක් ඇත ඉඳගෙන AC එක ඉඳගෙන බලනවා මදුරු තලතල බලනවා නේද? බුදුහාමුදුරුවන්ටත් සැහැල්ලු ආසනයක ඉඳගෙන බර කියන්න ලැබුණා. ධානයනේ කොන්දේ අමාරුවක් ඇදෙන කොන්ද කෙලින් තියෙන්නේ. හාන්සි වෙන්නවත් නැටක්. ගල්පතුරක් උඩ වාඩි වෙනවා මිනිස්සුන්ට මේක කියලා දෙනවා. බුදුනේ කියන්නේ ඒ කාලේ මිනිස්සු ඉක්මනින් මේක ග්‍රහණය කරගන්නවා. ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ මොන තරම් අභියෝග වලට මුහුණ දුන්නද මේක කියලා දෙන්නේ කියලා. බුදු කෙනෙක් කියලා රජ කෙනෙක්ගේ පුතෙක් කියලා එච්චර අභියෝග වලට මුහුණ දුන්නද නැද්ද? බුදුම අභියෝග ගොඩක්. බුදුම හිරිහැර ගොඩක් මතකදී බැලුවොත් එහෙම. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ කියන උත්තරයට ඒ වගේ කිසිදු කැළඹිල්ල නැති හින්දා ඒ වගේ අතුළු නෙමෙයි. දැන් හරි. දැන් එල්ලුම් ගන්න නැගලා තියෙන්නේ. අර මේක අදින විතරයි තියෙන්නේ. මොකද්ද ගැටලු? ඔව් ඒක නේ අවසාන කැමැති පත්‍රය දැන් කියන්න තියෙන්නේ. කියන්න හදන්නේ. ඔව්. මොකද්ද ගැටලු? ඔව් හරියට. මොකද බලාපොරොත්තු වෙන්නේ? ආ ප්‍රශ්නයක් ඇහුවොත් ඔබගෙන් උත්තර දෙන්න පුළුවන්. ආ දැන් මට ප්‍රශ්න අහන්න කියලා කියන්නේ හොඳයි. ඒකත් හොඳයි. හොඳයි. මේ මොකද උතුමාගේ නම? හොඳයි. මහින්ද ගුණසේකර. ආ මහින්ද ගුණසිංහ කියන්නේ කවුද? නාමික වශයෙන් විවාහාරයක් කියන කෙනෙක් නැත. ඇයි කෙනෙක් නැහැ කියන්නේ කවරක් කුමන හේතුවකින්ද කෙනෙක් නැහැ කියන්නේ? ඒ ඒ නැහැ කියන්නේ.
දැන් මේ මොහොත ගැන
එතකොට පසුගිය මොහොත ගැන මොකද කියන්නේ? අතීතයේ දෙකින් අමාර නිසානේ අතීතයක් බවට පත් වෙන්නේ. ඈ. දැන් පසුගිය මොහොත ගැන මොකද කියන්නේ? ආ. එතකොට මේ මොහොත හැදුනේ කොහොමද අතීතයක් හෝ අනාගතයක් නොමැතිව?
අතීතයක් ඒ අනාගතෙ මුලා.
මොකද්ද අපි කළ යුතු භාවනාව? මොනවද නිරීක්ෂණය කරන්නේ? මොකටද නිරීක්ෂණය කරන්නේ? ඒ කියන්නේ තම පාලකයා වැඩ
පාලකෙක්
නැත.
විශ්ලේෂකයෙක් නැත. විශ්ලේෂකයෙක්
නැත. එසේනම් මේ සියල්ල ප්‍රකාශ කරන්නේ කවුරුන්? එම කෙනෙකුත් නැත. නැත කියන වචනය තුල ඇත්තේ කුමක්ද? එහෙම කිව්වොත් නැත. ඒක හොඳයි ඇනේ. එවන මිනිසියෙකුට පෙර තත්ත්වයක් තිබුණා, දැන් තත්ත්වයක් තියෙනවා. අවබෝධාත්මක ජීවිතය සහ අනවබෝධාත්මක ජීවිතය. ඔබටත් එවැනි කාල පරස්ස දෙකක් තියෙන්නේ දෙක. එතකොට අවබෝධාත්මක ජීවිතයේ මනසේ ස්වභාවය මොකද්ද? අවබෝධාත්මක ජීවිතයේ මනසේ ස්වභාවය මොකද්ද? අවබෝධාත්මක මනසේ සැනසීමක් තියෙනවා. හා. වේදනාවෙන් තොරයි. ඊට පස්සේ අනවබෝධාත්මක ජීවිතේ වේදනාවකේ යොමු වෙනවා. හැම වේදනාවක් අර්ථසීම නෑ නෙමෙයි. මේ වැඩසටහන් වලට ඇවිල්ලා මේ සාරිණ වහන්සේ කියන ඒවා මුලින්ම ඇහෙන්නේ හිස් වචන ටිකක් සහ මෝඩ කතා ටිකක් ඇතුළත ඕනම දෙනෙකුට ඇහෙන්නේ. එතන ස්වභාවයක්. ඒ වචන ටිකට ඇහුම්කන් දීලා ඔබට අපි කියන්නේ නේද? කට කාගෙන ඉඳලා මිහිරක් නැහැ නේ. නිකම් මේ ලොකු මිහිරක් ලස්සනක් කොකවත් නැහැ. ටකර ප්‍රධාන ගල් වගේ. ඒ ඇහෙන වචන වලින් ඒ වචන ඉක්මවා යම් අරුතක් ගොඩනගා ගන්න ජීවිතේ මහන්සි වෙනවා නම් ඒක මම හිතන්නේ පූර්ව කරපු ලොකු භාග්‍යයකට සිද්ධ වෙන දෙයක්මයි. නැත්තම් ගොඩාක් දෙනකොට ටික කාලෙකින් අපිරියගෙන කාණ්ඩගෙන යන ටිකට වෙන. ඒකට හේතුව ඒගොල්ලෝ ළඟ ශ්‍රද්ධාව මදිකම, ප්‍රඥාව මදිකම, වීරය මදිකම. මේ තුනම තියෙන්න ඕන. එකක්වත් නැති වුණොත් ඒ ධර්මයේ තුලින් දිගටම යෙදෙන්නේ නැහැ. භාගයක් දුර කියන්නේ නැහැ. දැන් මං අහන්නේ මේ රටේ ඉහළම බෝසත් බවට පත් වෙලා ගමන් කරන්න කීයෙන් කී දිනාද? ඒ වගේ තමයි ධර්මයේ ඉහළම පෝසත් භාවයට යන්නේ කීයෙන් කී දෙනාද? ටික පිරිසයි. සමහර අය පරාජය පිළිගන්න අපිට බෑ කියලා අයින් වෙනවා. සමහර අය එතෙන්ට යනවා. සමහර අයට නෑ මම ඉහළම තැනට යන්න ඕන කියලා අදහස. යාන්තම් ජීවත් වෙන්න තිබුණාම ඇති. එහෙම කියන අයද වැඩි වැඩිපුර ඉන්නේ එහෙම කියන අය. එහෙම කියන අය කියන්නේ යාන්තම් තිබුණාම ඇති. නෑ ඒකට හපම් මම. මම කියන්නේ ලෝකේ තියෙන ඉහළම වාහනේ මම පාවිච්චි කරනවා. නේ ලෝකේ තියෙන ඉහළම පුජ්‍යලයා බවට මම පත් වෙන්න ඕන කියලා. මොකද බුදුහාමුදුරු දීලා තියෙන එවැනි ආදර්ශය. මොකද කියන්නේ? අග්ගෝහමස්මි ලෝකස්ස. ජෙට්ටෝහමස්මි ලෝකස්ස. සෙට්ටෝහමස්මි ලෝකස්ස. ඉතින් බුදුහාමුදුරන්ගේ ගෝලෙක් නම් බුදුහාමුදුරු වගේ හිතන්න ඕන. ඒක නෙමෙයි බුද්ධන් සරණ ගච්ඡාන කියන්නේ. නේ තාත්ත කරන දේ පුතා කරන්න කියලා නැදී නැත්තම් බොණ්ඩේ පුතා කියලා නේ කියන්නේ. ඒ නිසා තාත්ත හිතුව විදිහට පුතු හිතන්න ඕන. දැන් බුදුහාමුදුරන්ට එක විදියක් අපිට එක විදියක් කියලා බුදුහාමුදුරු පෙන්නනවද? එහෙම නෑ. එතකොට කියන්න පුළුවන් ලෝකෙ හැමෝටම අග්‍ර වෙන්න බෑනේ එක්කෙනයිනේ කියලා. මොන බොරුවද? හැමෝටම අග්‍ර වෙන්න පුළුවන්. බැරිකම නෑ. හැමෝටම අග්‍ර වෙන්න පුළුවන්. හැමෝටම පුළුවන් ශ්‍රේෂ්ඨ කෙනෙක්. එක වෙන්න ඕන. එක්කෙනෙක් ලොක්කෙක් අනිත් එක්කෙනා ගැත් එක්ක ඉන්න ඕනේ. ඔක්කොම රජවරු. ඔක්කොම සිටුවරු. නේ තුන් සිංහලෙම නෑදෑයෝ කියලා ඉන්න බැරි. ඔක්කොම රජවරු වෙන්න ඕනේ. ආයි ඉතින් එක්කෙනෙක් රජ තව එක්කෙනෙක් දාසෙක් වෙන්න ඕනේ. ඉතින් මේ ඍණාත්මක දහම නිසා තමයි ඒ තත්ත්වය කැත නොබුතුම ආවෘතිය වශයෙන් මොකද කරන්නේ? හා අපිට රට හිටිය සෝක වේදී කැදී බොහෝ කාලයක් සේවය කරලා තියෙනවා. ඔබතුමාගේ උත්තර ටික බොහොම හොඳයි. සන්තෝෂ වෙන්න පුළුවන් උත්තර ටික. වඩා හොඳයි. ඉස්සරහට යද්දී ඇතුළු ඇති වුණොත් ශනිකෝ ඒවට උත්තර එනවා ඇති මං හිතන්නේ. ඔව් වේගෙන් ටක් ගාලා එනවා. ප්‍රශ්නේ උගුර ළඟට එනකොට උත්තරේ ඇවිල්ලාද? ඒකනේ මට ප්‍රශ්න අහන්න කිව්වේ නේද? ඒක කලාතුරකින් අය හම්බෙන්නේ. මෙයා මේ එල්ලුම් ගස් නගින්න ආපු කෙනෙක් නෙමෙයි, එල්ලුම් ගස් නැගලා ආපු කෙනෙක් නේද? රටදී ඇහුවා. ආ මේ ලංකාවම ආවට පස්සේ. ඔව්. පහකට අනිවාර්යෙන් දැන් සාක්ෂි ඇතුව තහවුරු වෙනවා ධර්ම අවබෝධයට පත් වෙච්ච හැම කෙනෙක්ගෙම, අවබෝධය ගොඩනැගිච්ච හැම කෙනෙක්ගෙම යටි දේ තමයි කල්යාණ මිත්‍රත්වය. තෝරගෙන දෙවෙනි එක තමයි ඒ කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්මයේ දිගින් දිගටම ශ්‍රවණය කිරීම. එයටම මුල් තැන දීලා කටයුතු කිරීම. ඒ වගේම විමර්ශන ඥානයකින් යුක්තව ධර්මයේ දෙස බැලීම. ඒ බලලා ඇති වෙන අවබෝධ කරුණු තමන්ගේ ජීවිතයට ගලපාගෙන එවල මේ මනස දෘෂ්ටිය විරස් කර ගැනීම. අපිට දෘෂ්ටි වෙනස් කරන්න පුළුවන් නේ. ඉක්මනින් දෘෂ්ටි වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරපු ගමන් තමන් සැහැල්ලුවටපත් වෙනවා. නේ? දැන් අපි හිතාගෙන ඉන්නේ කොපාට විතර බෝම්බයක්ද දන්නේ කියලා කවුරු හරි මොකක් හරි එකට රැවටුනා. රැවටිලා ඔක්කොම වීතියක් ගන්නගෙන කකුල් දිගු ගන්න පටන් අරගෙන මිනිස්සු කලබල වෙලා ආවා. පස්සේ ඒක පරීක්ෂා කරලා බලනකොට ඒ බෝම්බයක් නෙමෙයි හාල් කිලෝ එකක් තියෙනවා. අයියෝ හාල් කිලෝ එකන්නේ ඒකනේ අපරාධය. එතකොට මොකද වෙන්නේ? ඒත් එනවා රිලැක්ස්. එදාට ආන්නේ වගේ දෘෂ්ටියක් තියෙන මෙතන. ඒ දෘෂ්ටිය හරියට විමර්ශනය කරලා අවබෝධ කරගන්න තැන, දෘෂ්ටි විසුද්ධියක් ඇති වෙන තැන, දෘෂ්ටි වලින් නිදහස් වෙන තැන. ඕ මේකේ කුජලේ, ඕ මම කියලා මම අත්දැක්කා. මෙතන නෑ, මෙතන ආල්ගෝනියක් තියෙන බෝම්බයක් නෑ. ඈ මේකට බය වෙන්න දෙයක් නෑ, මේ කලබල වෙන්න දෙයක් නෑ කියලා යථාබෝධය තුලින් පැනනගට පස්සේ අනේ මේ සුභාදහමන්නේ ගෙනාව දෙයක් නෑ, ගෙනියන දෙයක් නෑ, තියෙන දෙයක්වත් නෑ. වෙනයිට මේ ගිනාවෙ නැති උනාට ගෙනියන්නේ නැති උනාට තියෙනවනේ යම් යම් දේවල් නේද? මෙතන ගිනාවෙත් නැහැ, ගෙනියන්නේත් නැහැ, ඇත්තෙත් නැහැ. දැන් ගොඩක් අයද ගිනාවෙ නැහැ, ගෙනියන්නේත් නැහැ. මේ කතාව ඇත්ත ඒ උනාට තියෙනවා. මොනවද? මට දරුවෝ ඉන්නවා, මට ධනෙ ඉන්නවා, මට නිලය තියෙනවා. ඈ සමහර අය වෘත්තියේ මට්ටම කළා, ඒ වෘත්තියෙන් අයින් වෙනවනේ. ඒත් ඇඟ ඇතුලේ විදුහල්පති තාම ඉන්නවා. ඒත් ඇඟ ඇතුලේ හමුදාපති තාම ඉන්නවා. ඒත් ඇඟ ඇතුලේ මේ මේ මහාචාර්යවරයා තාම ඉන්නවා. මේ අයින් වෙලා විශ්‍රාම ගිහින් ඒත් ඇඟ ඇතුලේ ඉන්නවා එයා. ඇලිලා බද්ධ වෙලා. ඉතින් තමා තුල උද්දච්චකමක් ඇති කරගන්න, මානයක් ඇති කරගන්න ඕනම කෙනෙකුට පුළුවන්. ඒ දුර්වල මිනිස්යාගේ සුවිශේෂී ලක්ෂණය. මාහරි උගතා, මාහරි ජගතා, සිතනා මිනිහා, මෝඩේකි කියලා කියනවා වගේ. ඒ ඔය ගොඩාක් ඔය අන්‍යාගමිකයෝ කට්ටියක් ඉන්නෝ මේ සිංහල බෞද්ධය පවා දකින්නේ මේ මෝඩයෝ හැටියට. අපි මෝඩයෝ හැටියට දකින්නේ මේගොල්ලෝ. ඒකට හේතුව ඒගොල්ලන්ගේ මෝඩකම බහුලයි. ඒගොල්ලන්ගේ මෝඩකම හරි බහුලයි. ඒ නිසා හරි පහත් කොට සලකන්නේ. ඒකට හේතුව මේ මිනිස්සු පහත්. මේ මිනිස්සුගේ ගුණ ධර්ම නැහැ. මේ මිනිස්සුගේ සත්‍ය හිංසාව තියෙනවා. මිත්‍යා දෘෂ්ටි හරියටම තියෙනවා. ප්‍රබලවම තියෙනවා. අර තත්වාරෝපණය කියන මෝහන ක්‍රමවේදයෙන් මිනිස්යා ආගමිකේ ආගමික මෝහණයකටපත් වෙලා තියෙනවා. ඒ සියලුම ආගම් ලෝකෙ පවතින්නේ අර තත්වාරෝපණය කියන මෝහණය. බලසූරිය මහත්තයා කියලා දීලා තියෙනවා බොහොම ලස්සනට මේ ඒ මෝහණයෙන් පවත්න්නේ. දැන් අපිට නැහැනේ අර අනිත් ආගමේ ගෝඩ් අපිට නැත්තිය. අපිට තත්වාරෝපණයෙන් එබුවේ නැහැනේ. දැන් අපිත් ඒ ආගමේ අම්ම කෙනෙක්ගේ බඩේ වුණා අර පල්ලියේ හරි කෝවිලේ හරි මේ මොනවා හරි පූජනීය ස්ථානයකදී අරයා දානක් දාලා ඇතුළට දාපු ගමන් ආයතන ඉන්නන් දෙයියෝ ඉන්නවා. අපි වළාම යන්නේ දෙයියෝ. ඒදි නොමිල රොටි කන්න පුළුවන්, නොමරේ බුරියානි කන්න පුළුවන්. එහෙමයි කියලා කිව්වා. දැන් වෙන අයට දාලා තියෙන විවිලෝකේ ගියාම 7යි හම්බ වෙන්නේ කියලා. බෞද්ධයන් කීයක් හම්බ වෙනවා කියලා. සාමාන්‍ය දිවිලෝක දෙවගණ දෙවියෙකුට දෙවගණ කීයක් ඉන්නවද කියලා? 500ක්, 500 මදිය. දැන් ඒගොල්ලෝ හොඳයි තාම. ඒගොල්ලෝ 5යි හම්බ, 7යි හම්බ, අපිට 500යි. දැන් ওই මහත්තුරුවක දන්නෝ දැන් එක්කෙනෙක් ඉඳලා මෙහෙම කරදර දිනවනම් 500ක් හිටිය කොහොම කරදර දිනේ? ඈ එතකොට ඒකෙන් අදහස් වෙන්නේ දිවිලෝක තිත්ත කරන්න එක කියලා කියන්නේ. හරියට විමර්ශනය කරලා බලුවොත් දිවිලෝක තිත්ත. ඒ නිසා මේ විශාල කරදරයකින් බේරෙන්න ඕනේ කියලා පෙන්නන්න ඕනේ. දැන් බලන්න ඉස්සෙල්ලා ඒ අවිද්‍යාව තුළ ඇති කරගන්න රටාව තුළ සිටියනම් අපායටත් යනවා. අපායක් තියෙනවා, අපායට යනවා. දිවිලෝකයක් තියෙනවා, දිවිලෝක වලටත් යනවා. ඒවා යම් යම් ආමන්ත්‍රණික නාම වශයෙන් පෙන්වුම් කළා. නමුත් මේ විශ්වීය තමන්ගේ අවිද්‍යාව සහගත පටිච්චසමුප්පාදයේ ක්‍රියාත්මක වෙන ඒ මනෝධාතුව විඳින දුක සැප මේ 31 තලයේ ගණනය කරලා තියෙන්නේ. ඒ තුළ ඉන්න වෙන්නේ මේ 31 තලෙන් නිදහස් වෙච්ච ගමම්ම එයාට එකක්වත් තේින්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ. ඉතින් එයා දිව්‍ය ලෝකත් නැහැ, අපායෝල් නැහැ කියන එකේ අදහස් වෙන්නේ එයාට ඒක සම්බන්ධතාවයේ නැතුව ගිහිල්ලා කියන එක. දැන් මේ මහ පොළොවෙන් අහසට ගියපු ගෙනාට භූමිකම්පා වුණාට දැනෙන්නේ නැහැ. දැන් ගුවන් යානයකින් යන කෙනෙකුට ඇහුනොත් මහ පොළොවේ භූමිකම්පාවක් කියලා. එයාට දැනෙන්නේ නැහැ. ඒ වගේ තමයි ලෝකයෙන් නැතර වුණාට පස්සේ අර ලෝකයේ දැනෙන කෙනාට දැනෙන දේ දැනෙන්නේ නැහැ. එයා හරියට අර අහසේ ඉන්න කෙනා වගේ. ලෝකේ තියෙන ගොඩාක් දේවල් අහසේ නැහැනේ. ඒ වංගු නෑ, ගහකොළ නෑ, පට පිටාව නෑ, යා පාවිලා යන. ඒ වගේ තමයි. මේ විශ්වයට එකතු වුණාට පස්සේ අර ලෝකේක කියන ස්වභාවය තුල එයාට නෑ. ඔව්. ප්‍රශ්නයක් උද්ගත වෙන්නේ. අන් බලන්න ඒක කොච්චර හොඳද. සමහරට එක හේතුවක් තමයි ඔපඩම් පුළුවන් පුළුවන් තරම් තමන්ට පිළිතුරු එනවා. පහළ සිතුවිලි ආඩු වෙනවා, සිතුවිලි වේගය ආඩු වෙනවා, සිතුවිලි වල තියෙන බර ආඩු වෙනවා, චේතනාවක තියෙන ගණන්ක ආඩු වෙනවා. පව් ආනන්තරී පාප කර්ම නෙමෙයි, සාමාන්‍යයෙන් පවක් කරන්න උනත් පෙළඹෙන ස්වභාවයක් නෑ එන්නේ. මොකද අනිවාර්යෙන් ලෝකයේ මිනිස්සු පාප කර්ම සිද්ධ කරන්නේ දැඩි ආසත්ත භාවයකින්, උමාදයකින් පව කරන්නේ. ඒ දේවල් ඇති වෙන්නේ. ඔව්. මිනිස්සු ගොඩාක් ලෝකේ මේ පව කරන්නේ ලැජ්ජාවයි බයයි නිසා. දැන් මාත්‍යර ලැජ්ජාවක් නැති වෙටි බයක් නැති වෙයි. ලැජ්ජ වෙන්නේ මම බය වෙන්නේ මේ වැරදි වෙලකට නෑ නේද? දැන් ගොඩක් අය මේ උගන්වලා තියෙන අපේ මේ නේද මව්පියෝරු හැමෝම උගන්වලා තියෙන්නේ ළාමියෝ ලැජ්ජ බය නැතුව ඉන්නවා කියලා. ලැජ්ජ බය නැතුව ඉන්න ඕන නේද? ලැජ්ජාවක් ඕන නැත්නම් බයක් ඕන නැහැ. ලැජ්ජ වෙන්නත් ඕන, බය වෙන්නත් ඕන. වැරද්දේ පිටියොත් විතරයි. මේ වැරද්දේ ඉති කවදාවත් ලැජ්ජ වෙන්න ඕනත් නැහැ, බය වෙන්න ඕන. ඒ නිසා අපි සමාජයක් හදමු ලැජ්ජ බය නැති. කෙනෙක් නැහැ ලැජ්ජ බය නැති නැත්තේ කෙනෙක් නැති නිසා. කෙනෙක් හිටියොත් මාර ලැජ්ජයි. දැන් ඔය අපේ සමහර තරුණ දරුවෝ ගෑනු ළමයත් එක්ක ෆොටෝ එක ගහලා ගෙදරට අහුවේ කියලා බය වෙනා මල මරණෝ හබීල මරණයි හොඳ ලැජ්ජ බය තියෙනවා. ඈ මාකාරු පක්ෂය ගැටලුවක් වුණාම කන්දෙන් කන යන කල මල අරක දීලා මල මොකද ලැජ්ජ බය තියෙනවනේ හරියට. ඒ නිසා අපි හදමු ලැජ්ජ බය නැති සමාජයක්. කොහොමද? දැන් මේ විදිහට රූපාණි වැඩසටහන කරලා කියන මම ඔබ කියන්නේ නේද? කොහොමද වැඩේ? අපේ සමාජය මේ පුදුම විදියට අන්ධ කළා. කොහොමද? ලදබමණින් සතුටු වෙන්නේ. සම්පූර්ණ මෝඩ කතාවක්. ඈ වැඩි හිටියන්ට ගරු කරන්න. අනිගර ගොන් කතාවක් නේ. ගරු කළා නැත්නම් ගරු කරන්න. එහෙමනේ උගන්වන්න ඕන. ඈ නෑ ඒක එහෙම වෙන එකක් නෑ. මොකද හේතුව මේ ලැජ්ජමය ඇතුවනේ දේවල් කරලා ලැජ්ජමය ඇත්තෙන්ම නැති වෙන්නේ සක්කාය දිට්ඨිය නැති වුණාට පස්සේ. සක්කාය දිට්ඨිය දිනගෙන ලැජ්ජමය තියෙනවා. ඒ අශීලාචාර වැඩ කරන ලැජ්ජමය තියෙන නිසානේ. ලැජ්ජමය නැත්නම් ලැජ්ජමය තියෙන නිසා ඒ අශීලාචාර වෙන්නේ. ඒ ලැජ්ජබයි තියෙන නිසාමයි එහෙම වෙන්නේ. එහෙම කරන්නේ කයි. දැන් ඔය අපි හිතමුකෝ ගෝල් පේස් පිටේනේ හරි කුඩෙන් වහගෙන දෙන්න එහෙම ඉන්නේ. ඒ ලැජ්ජබයි තියෙන නිසා නේද? නැත්නම් අගේට මේ කුඩේ අරලා දාන ෂෝක් එකේ ඉන්න පුළුවන් පාඩුවේ. ඉතින් ලැජ්ජාව වෙන්න ඕනත් වෙන බය. ඒගොල්ලෝ ලැජ්ජාවයි බයයි විඳිනවා. ලැජ්ජාවයි බයයි රස විඳිනවා. ඒගොල්ලෝ හොරෙන් වැඩක් කරන්න ආසයි. ගෙදරට හොරෙන් වැඩක් කරන්න, ස්වාමියාට හොරෙන් වැඩක් කරන්න, බිරිඳට හොරෙන් වැඩක් කරන්න හරි ආතතියක් තියෙනවා. ඒකේ අදහස එන්නේ ඒගොල්ලෝ ලැජ්ජ බය විඳිනවා හැමතිස්සම. හොර වැඩක් කරාම තමයි පන්න එකක් තියෙන්නේ. ඒ නිසා මිනිස්සු ලැජ්ජ බය නිසා තමයි විශාල හානි සිද්ධ කරගන්නේ. තේරෙන්නේ? ලැජ්ජ බය විඳිනවා ඒගොල්ලෝ. රස විඳිනවා. විවෘතන. එතකොට ඒක ගන්න. එනිවෙන්තරයි නිදහස් විවෘතයි. ඒකෙන් කියන්නේ මිනිස්සු ගැඹුරින් හිතාගෙන යන්නේ. ඒක අර හරි විදියට මතු පිටින් ගන්න එකක් නෑ ඒක. අර්ථාන්විතව ගැඹුරින් හිතාවේ මොකද්ද මේ කියන කතාව කියලා. පොදු සාමාන්‍ය කතාවක් නෙමෙයි කියලා මේක. එතකොට ඒක අර්ථය පුබුදවා ගන්න. අපේ මහන්තේ කියන්නේ දැන් අපේ හාමුදුරු ටික ඔක්කොම දේහවස ඉඳලා කියනවනේ මේ මිනිස්සු දරක්කු බොන්න එපා කියලා. මිනිසු දිගහරහට බොනවද නැද්ද? බොන. ඕක කියන්න තියෙන්නේ කොහොම නෙමෙයි. පුළුවන් තරම් අරකු දීපල්ලා කියලා. කිව්වොත් එයා මොකද කරන්නේ? බොන්නේ නැතුව ඉන්නවද මිනිස්සු? බොන්නේ නැහැ. එහෙමද? මිනිසු බොන්නේ නැතුව යනවා. මිනිසුන්ට කිව්වොත් එහෙම කොළගැඳ බිව්වොත් පොලිසියෙන් අල්ලනවා කියලා. මිනිසු හොරෙන් කොළගැඳ හදන් බොනවා. ඒකට හේතුව අර වරද ආශාදනීයයි. පොලිසියෙන් එනවාද පොඩ්ඩක් බලන්න ගිය කියලා අම්මගේ කොළ කොටලා අම්මගේ කොළ යන ආදාන බොන බොන්න පටන් ගන්නවා. එහෙම තමයි. ඒ හැටි. ඒ හැටි. ඉතින් මේ සමාජයේ ලෝකේ මනෝවිද්‍යාව අදාළ ගත්තා නම් හරි. එහෙනම් හොඳයි. ඒ කාලේ මොනතරම් ධර්මයේ පිළිබඳව අවබෝධයෙන් ගුණයකින් තිබිලා තියනවද? සතර දේශම හැම පැත්තක්ම බලාගෙන ඉන්න සිංහ රාජයාණන් වහන්සේ, ශාක්‍ය වංශයේ සිංහලයට සිංහලය එපා වෙලා තියෙන්නේ බුද්ධාගමේ උගන්නපු ඍණාත්මක දේවල් නිසා. සිංහලය වඳ කරන්නේ, සිංහලය විනාශ කරන්නේ, සිංහලයට උගුල්ලටව ගන්න, තමන්ටත් තමන් උගුල්ලටව ගන්න, තමන්ගේ ජීවිතෙත් තමන්ටම එපා වෙලා තියෙන්නේ මොකක් නිසාද? මෝඩ බුද්ධාගම නිසා. සිංහලය වඳ කරේ සිංහලය නෙමෙයිද? සිංහලයමයි. තමන්ට එපා කරවල තියෙන ජීවිතේ. ජීවිතේ කියන එක වැඩකට නැති දෙයක්. ජාතිපි දුක්ඛා. ඉපදීම දුකයි කියලා කිව්වහම මොකද වෙන්නේ? සම්පූර්ණ ඉවරයි. බුදුහාමුදුරුවෝ ඉපදීම දුකයි කිව්වේ නැහැ. ඒ ඔබ අහන්නකොට ඔබ වහන්සේ එහෙම කොහොමද නැහැ කියන්නේ? ජාති දුක්ඛා කියලා අර තියෙන්නේ. මාත් දන්නවා ඒක දැනගෙන තමයි මම කියන්නේ නැහැ කියලා. ජරාපි දුක්ඛා කියලා එහෙම දුක බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ. ඒක දුකක් නෙමෙයි. මරණම්පි දුක්ඛා කියලා කිව්වේ නැහැ. ඒක මරණයේ දුකක් නෙමෙයි. සංකිටේන මම කෙටියෙන් කියන්න ඔය එක දෙයක්වත් නෙමෙයි දුක. පංච උපාදානස්කන්ධා දුක්ඛා. බුදුහාමුදුරුවෝ කිව්වේ දුකයි කියලා පංච උපාදානස්කන්ධයක් නිසා. ජාතිය දුකයි කිව්වෙත් නැහැ, ජරාව දුකයි කිව්වෙත් නැහැ, මරණය දුකයි කිව්වෙත් නැහැ. ජාතිය සැපත් අවබෝධය දිනනවා නම්, ජරාව සැපත් අවබෝධය දිනනවා නම්, මරණය සැපත් අවබෝධය දිනනවා නම් මොකද කියන්නේ? සාදුන්ගේ පිරිනිවීම දුකක්ද? බුදුවරුන්ගේ පිරිනිවීම දුකක්ද? බුදුරජාණන් වහන්සේලාට දෙවිල්ලක් නැහැ කියලා ප්‍රකාශ කරන ඇඟිල්ල තුවාල වෙලා අර ජීවක වෙදතුමාට එන්න බැරුව හිරවුණ වෙච්ච වෙලාවේ නගර සීමාව තුළ මේ ජීවක වෙදතුමා ඇවිල්ලා අහන කර මේ පත්තුව මේ වෙලාවට ලිහන් දුන්න නැත්තම් දෙවිල්ලක් එනවා. කොහොමාරි බුදුහාමුදුරුවෝ දැකලා ඒක ලිහිලා දාලා තිබ්බා. නමුත් එවිට කියන බුදුහාමුදුරුවෝ එහෙම දෙවිල්ලක් නැත. එහෙම ලෙඩ දුකේ එහෙම පීඩාවක් නැත. මනසට ඒ කිසිදු පීඩාවක් එන්නේ නැහැ. ඒ නිසා මේ රටේ මිනිස්සු නිහරක් බවට පත් කරේ, ගොන්නු බවට පත් කරේ කවුද? ඍණාත්මක බුද්ධාගම. වහාම උකින් ගැලවෙන්නේ. වහාම ගැලවෙන්නේ නැත්තම් ඔයගොල්ලෝ TypeError. බාල කුලේ මිනිස්සු ගන්නට දැම්මනේ. ඒ වගේ මිනිස්සු ඒ බාල කුලේ වැඩ ශ්‍රේෂ්ඨ විදියට සලකනවා. දැන් මේ ඉන්න මෙන්නින් වහන්සේලා හරි ස්වාමීන් වහන්සේලා හරි සිරෙප්පුණ තුපාරි ගියොත් එයි ඔබ දකින්නේ මොකද්ද? බලන්න ශ්‍රේෂ්ඨයි කොච්චර අතහැරීමක්ද. සන්තෝෂ වෙනවද නැද්ද? සන්තෝෂ වෙනවා. ඉතාලම හතර මහා කාලකන්නේ දුෂ්ට හදසක් නේද? දැන් අපි වුණත් ඒක මම සෙරපුණතු කාලයක් වැඩ හිටිය මිනිස්සු සන්තෝෂ වෙනවා. මං තාරපාරේ පිච්චි පිච්චි යනකොට බලන්න අර ආඳුරු සුවහන් වෙලා වෙන්නේ ඉතින් අර පිච්චි පිච්චි යනවා. ඒ වගේ හරි කාලකන්නේ දෘෂ්ටියක් තියෙන මිනිස්සුන්ට. දුකෙන් කනස්සල්ලෙන් වගේ හිටියොත් එහෙම හිතන්නේ ෂුවර් එකට මාර්ගඵලයක් අවබෝධ වෙලා වෙනවා. දැන් මම මේක දැනගට ගියා, එයාගේ ස්නායු දෝෂයක් අරගෙන මේ භාවනාවල්ම කළද කොහෙද මුලේ අප්සෙට් එකක් වෙලා. මම ඉතින් කතා කරලා මම කෝ වෛද්‍යවරයෙක් වල දෙන්නම්, එහෙම නැත්නම් මේකට මේ උපදේශන ටිකක් අරගෙන මේ ඔක හදාගන්න ඔය මනස කියලා. ඒ වුණාට ඒක දැකපු එක්කෙනෙක් කිව්වේ ඒ හාමුදුරුවෝ නිකන් මාර්ගඵලයකට කිට්ටු වෙලා වගේ කෝ. පස්සේ බලනකොට ස්නායු දෝෂයක්, මම දන්නේ වෙනම අර දැකපු අය කියන මාර්ගඵල බලන්න මේ හිමින්නේ කතා කරේ. කතා කරේ හිමින් කියන්නේ අර මතක ශක්තිය නැහැ, එන්නේ නැහැ. ඉතින් ඒ මොනවා හරි කතා කරා වෙන්නේ නැති ඔහොම කියලා හිමින් කතා කරා. බලන් ඉන්න කට්ටිය හිතන්නේ සංවරය, අන්න සංවරය. ස්නායු දෝෂේ සංවරය. ඉතින් මම පෞද්ගලික උපදේශයක් දීලා අපිකට වේගයක් දෙකියලා. අම්මනේ යානම් ටිකක් සීරියස් තමයි, මාර්ගඵලයකට ලඟ වෙලා ඉන්නේ. මේ මිනිස්සුන්ට පිස්සු. hina vela santosen hari nidahase wage sitiyot ehema lakinne aabu ara isi samvarayanne denathune me dharma avabodayata patthunama avurudu 7 8 lamayek wage nidahas wenna balana avurudu 7 8 lamai kæko gahanawa ayen hina wenawa uda bayina kisi deyak gahanak ne eyata kisi barak sællwa mawa hælu mukuth dannne ne ekata barak ide e podi lamayekge thiyena eka thiyenne ධර්මය අවබෝධය සමග. දැන් මිනිස්සයා එන්නේ රළු වෙලා ඔරෝගෙන ඉන්න තත්ත්වයට එන්න බලන්න. බලන්නකෝ මේ රටේ ඉන්න ගොඩක් නායක හාමුදුරු, මහා නායක හාමුදුරු ටිකගේ මූණ. කියන්න හොඳ නැහැ, බස්සු බක මූණු ගන්නට ඇවිල්ලා තියෙන්නේ. ඒ තරමට ප්‍රසන්නතාවයේ අඩු වෙනවා. ඒකට හේතුව ඒගොල්ලෝ ඒ සැහැල්ලුවෙන් ඉන්නේ නැති කියලා. මම මේකට අපහාස කරනවා නෙවෙයි, මම කියන්නේ උන්වහන්සේලාට ලස්සන වෙන්න කියලා. තේරෙනා නේද? මේ නිදහස් වෙන්න කියලා, සැහැල්ලුවෙන් ඉන්න කියලා. නැත්තම් මාත් බකමූණෙක් වේ පාප කරුච්ච. ඒක නිසා ඒව නෙවෙයි කියන්නේ, සද්භාවයෙන් කියන්නේ ඔබ ඔයගොල්ලොත් ඒ වගේ හරි ප්‍රසන්න සිතක් ඇති කෙනෙක් බවට පත් වෙන්න සායනාන්තලා ඔබ වහන්සේලා. එතකොට බස්සු බකමූණු වගේ දෙන්නේ මිනිසුන්ට ප්‍රිය මනාප උපදින දකින්නම් ප්‍රිය කරන කෙනෙක් බවට පත් වෙයි කියලා. මොකද මෙතන සංස සූත්‍රයේ දේශනා කරලා තියෙනවනේ නේද? මිනිස්යන්ට ප්‍රිය වෙනවා. මිනිස්යන්ට ප්‍රිය වෙනවා කියලා. ඔබත් එහෙමයි. ඔබේ මනස සැහැල්ලු කරන්න, නිදහස් කරන්න. ඔබ අන් අයට ප්‍රිය වේ, ලේලිට ප්‍රිය වේ, බෑනට ප්‍රිය වේ. ඇතුලේ කැටි වෙලා නොයෙකුත් ලෝභ ද්වේෂ මෝහ තියෙනකොට අනේ මම මෙච්චර කොච්චර හොඳට හිටියත් මට බයිනවා කියලා කෑ ගහනවා. ඒකට හේතුව අර ඇතුලේ තියෙන දුෂ්ට ගතියත් එක්ක නැතිනේ. ඕවා එකක්වත් ගණන් ගන්න නැතුව හරි ප්‍රසන්නව hina වෙලා ඉන්නවනම් ඒ hina වෙලා ඉන්න කෙනාට කවුරුත් කැමති වෙනවද? නිදහස් වෙලා ඉන්න කෙනාට හරි කවුරුත් කැමති වෙනවද? මාත් එක්ක ප්‍රශ්නේ ධානවලදී සංඥා එන්නේ නැහැ. මේව සංඥා නා සංඥා කියන අවස්ථාවකදී දෙනවා. ඊට පස්සේ නිරෝධයේදී සංඥා එන්නේ නැහැ කියන කතාව. ධානයේදී සංඥා වෙන්නේ ගත්තු සංඥාව ඇර වෙන සංඥාවක්. හරිද? ධානයේදී එන්නේ නැත්තේ ඒකයි. ගත්තු සංඥාව ඇර වෙන සංඥාවක් එන්නේ නැහැ. නිරෝධයේදී කිසිම සංඥාවක් උත්තරේ කැටි. ඊළඟ ප්‍රශ්නේ, දැන් අපි නොයෙකුත් මේ ලෝකෝත්තර මගට ගිහිල්ලත් මට්ටම් හොයනවා. දැන් ලෝකෝත්තර වුණාටත් පස්සේ එහෙට ගිහිල්ලත් ඉල්ලන්නේ මට ටයිටල් එකක් දෙන්න, සම්මානයක් දෙන්න, ආචාර්යවක් දෙන්න. ඒක නිසා නමුත් මේ ලෝකයේ එහෙම ભેද නැති තැනක් තමයි මේ ලෝකෝත්තර බව කියන්නේ. මට්ටන්න ලෝකෝත්තර භූමියේ සියලු දෙනා එකයි. බුදුහාමුදුරුවොත් එකයි, රහතන් වහන්සේලාත් සියලු දෙනාම එකයි. අවබෝධයට පත් වෙච්ච සියලු දෙනාම කවුද? එකයි. එකයි. ලෝකෝත්තර භූමියේදී එකයි. මොනෝ නම් වශයෙන් වෙනස් කළාට ලෝකෝත්තර භූමිය තුල සියලු දෙනාම එක හා සමානව දකින්නට පුළුවන් දෘෂ්ටි නැති, සංකල්ප නැති ඥානයක් තියෙනවා. එහෙම මට්ටම් නැහැ. ඒක එහාට ගියාම දැන් ඒ ලෝකෝත්තර භූමියට ගියාම තේරෙන දිගේ තේරෙන්න ආරෙන්න. මෙහි ඉඳන් ඒ දේ ලබන්න බැහැනේ. දැන් අපි නුවරඑළිය කියලා කිව්වට මෙහි ඉඳන් නුවරඑළිය කියලා දහස් වාරයක් කිව්වට නුවරඑළියට ගියාම දැනෙන දේ මෙහෙත් දැනෙන්නේ නැහැ. ඉරි ගියාම ඒක දැනෙන්නේ. ඒ වගේ එතෙන්ට ගියාම තේරෙයි මොකද්ද මෙතන තියෙන தත්ත්වය කියලා. ඒ නිසා ඉස්සෙල්ලා එහාට යන්න බලන්න. ඊට පස්සේ එතෙන්ට ගියාට පස්සේ තේරෙනවා ඒකේ මට්ටමේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. එතන වහරෙන් යම් යම් දේවල් පැහැදිලි කරන්න. දැන් මේ වචන ඔක්කොම පාවිච්චි කරනවා. අපි මේ පාවිච්චි කරන වචන වලත් මතක තියා පැහැදිලිව කියන මේ වචනවල නිවන නැහැ කියලා. එතකොට මේ මට්ටම් தත්ත්ව ඔක්කොම පැහැදිලි කරන්නේ වචන වලින්. එතකොට මට්ටම් தත්ත්ව අපි ඔළුවේ තියාගන්න වැඩපිළිවෙලකට ගියොත් එහෙම අපි යන්නේ නැවතත් දෘෂ්ටි මාර්ගයකට. ඈ නැවතත් මේ தත්ත්ව තියෙන පුජ්‍යලයටනේ. දැන් මුලින්ම ආත්ම දෘෂ්ටිය නැති කරගෙන තනින්නම් ඇතුල් වෙන්නේ. ඊට පස්සේ යා ලේබල් එල්ලගන්නේ කොහෙද? එහම ලේබලයක් එල්ලගන්න අවශ්‍ය කරන්නේ නෑ. අපි නිරන්තරයෙන්ම මනස සම්පූර්ණයෙන්ම කෙලෙස් බර අඩු කරන තරමට එයා ගමන් කරාවි. එහෙනම් මට්ටමක් ගන්න උවමනාව මට්ටමක් මැනගන්න අවශ්‍යතාවය නෑ. එයා කෙලෙස් බර අඩු කරගන්න තත්ත්වයට එයා වේදනා විදින තත්ත්වය අඩු වෙන තරමට එයාගේ උසස් තත්ත්වය නිර්මාණය වෙනවා. එකම මාර්ගයේ තුල තමන් හැලෙන තත්ත්වයට අපි කියනවා. දැන් අපි හිතුවෝ මලු හතරක් ඔළුවට තියාගෙන ඉන්නවා. එක මල්ලක් දාපු ගෙනාට බිමට අපි කියනවා යාට ඔන්න සංයෝජන තුනක් දාමු මේ කෙනෙක් එක මල්ලක් අඩු එයාගේ ඔළුවට මලු තුනයි තියෙන්නේ දැන් බර. ඊට පස්සේ තව මල්ලක් බිම දැම්මහම තවත් සංයෝජන අඩුයි. ඈ තව මල්ලක් දැම්මම බිමට තවත් අඩු. එතකොට මට්ටම් ලබා ගැනීමක් නෙමෙයි තියෙන්නේ. තියෙන මට්ටම් තත්ත්ව අපි අතහැරගෙන යන දෙයක්. දැන් සෝහාන් මාර්ගඵලයේදී සිද්ධ වෙන්නේ ලැබෙන තැන ලැබෙන දෙයක් නැහැ. මොකද වෙන්නේ? අතහැරෙන දෙයක් විතරයි තියෙන්නේ. ලැබෙන්නේ මොකක්ද? ඒ නිසා මේ සාසන ධර්මයේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ ඒකනේ. නිරෝධ කරගෙන පිරිසුදු කරගෙන යන ගමනක් නිසා තව තව පළහරි දෘෂ්ටි හරි මොකක්වත් හම්බෙන්න දෙයක් නැහැ. හම්බෙන්නේ නැහැ මොකක්වත්ම හම්බෙන්නේ නැහැ. දැන් අරිහත් මාර්ග ඵලයේ කිව්වට එහෙම එකක් හම්බෙන්නේ නැහැ. අපි ළඟ තිබුණු සම්පූර්ණේම අරය හරය හරටුව කියලා අපි අල්ලගෙන තිබුණු මම මගේ ආත්මය කියලා අල්ලගෙන හිටපු එක සම්පූර්ණේම දුර වෙලා යන එක නැති වෙලා යන එක නිසා අල්ලගත් දෙයක් නැහැ. පැහැදිලිනේ? මොකක්වත්ම නැහැ. මම මාර්ගඵල ලාභී නෙවෙයි, මාර්ගඵල අතහරින ගිරේ. නෑ මේක ඥාන දර්ශනයක් නෙවෙයි. එහෙම ඇස් තියාගෙන ඉන්න ඕනේ, පුහුණු කරන්න ඕනේ කියලා නෑ. පුහුණු වීම තියෙන්නේ ඔක්කොම ලෝකේනේ. පුහුණු වීම තියෙන්නේ ඔක්කොම ලෝකයේ තුල. ලෝකෝත්තර ධර්මයේ ප්‍රගුණ කරන්න කිසිවක් නැත. ප්‍රගුණ කරන හැමදේම ලෞකිකයි. ප්‍රගුණ කරන, භාවිතා කරන, විදින විදවන හැමදේම ලෞකිකයි. ලෝකෝත්තර ධර්මයේ තුල ප්‍රගුණ කරන්නට කිසිවක් නැත. එයාලා දෙන්නේ අර පුංචි ළමයා වගේ hina වෙවි ඉන්න විතරයි. ඒ කොච්චර දැනනවද අර අත දරුව ගන්නට මෙයානවා. එයා කුචි ගැව්වාම කුචි කුචි කිව්වාම hina වෙවි. ඒ වගේ තමයි. එයාගේ ප්‍රගුණ කිරිල්ල මොකුත් නැහැ නේ. යාට මෙඩිටේෂන්, ඒ කල්පනාව නැහැ. එන එකට පේන පේන එකට එයා hina වෙවි. ඉන්නවද යා තොටිල්ල ඉන්න මට්ටමදී නේද? කවුරුත් ගිහිල්ලා මාමල නැන්දලා කුචි කුචි ගාරගෙන ගල hina වෙලා ඒ ඉන්නවා. අල්ලපු ගෙදර අතුරු මිනිස්සු ඇවිල්ලා කුචි කුචි ගෑවත් ඒ hina වෙලා ඉන්න හොරෙක් අතුරේ කුචි කුචි ගෑවි. ඒ තරමට තවන් නිදහස්. සාමාන්‍ය වැඩ කියලා එකක් නැහැ නේ. ඔක්කොම සාමාන්‍ය නේ. නෑ එහෙම එකක් නෑ. ලෝකේ ඔක්කොම සාමාන්‍යයි. මම සාමාන්‍යයි කියලා කියන්නේ. දැන් අපි මොකද්ද භාවනා කරන්නේ? මොකක් සඳහාද භාවනා කරන්නේ? පුජ්‍යලත්වයෙන් තොරව ඉන්න මම භාවනා කරනවා. පුජ්‍යලයා ඒක බුද්ධිල නැතුව කොහොමද භාවනා ඒ සාමාන්‍ය ජීවිතය කියලා එකක් නෑ. ඒක ඔක්කොම ජීවිතේනේ. ඒක සාමාන්‍ය අසාමාන්‍ය කියලා බෙදා ගන්න එපා. ජීවිතේ. දැන් සාමාන්‍ය ජීවිතේ නෙමෙයි දෙය තියෙන්නේ. ඉතින් සාමාන්‍ය ජීවිතේනේ. ආයි කාර් කෙලගෙන යවලා තියෙන සාමාන්‍ය ජීවිතේ. ඊතර ගිහලා කෑම බීම කනවලත් ඒක සාමාන්‍ය ජීවිතේ. එක මාකට් එකට ගියාම සාමාන්‍ය ජීවිතේ. ටොයිලට් ගියාම සාමාන්‍ය ජීවිතේ තියෙන්නේ. ආයි ආයි වෙනසක් නෑ ඒකේ. වෙන වෙන ආයතන වල වෙන වෙන භාවනා උගන්වනවා. ටොයිලට් එකේදී ගන්න භාවනා මේවා. එතෙන්දී බුදුගුණ භාවනා කරන්න එපා. ඈ එතෙන්දී වර්ණ භාවනා මේවා කියලා එහෙම උගන්න ඇත් ඉන්නවා. මම කියන්නේ ජීවිතේ සම්පූර්ණයෙන්ම තියෙන සාමාන්‍ය ජීවිතේ. ඉතින් සාමාන්‍ය ජීවිතය තුළ දර්ශනයෙන් අවදිව සිටින්න. අවදිව සිටින්න, සිහියෙන් සිටින්න. සම්මා සතියෙන් අවදි වෙන්න. එතකොට මොන භාවනාවද? ඒක තමයි භාවනාව. මේ භාවනාව අභාවිතා ධම්මා භාවනා. ඔළුව නිදහස් කරගන්න එක, මනස නිදහස් කරගන්න එක. එකඟ කරන්න ගියොත් අවුල් වෙන්නේ මනස. මිනිස්සු මනස එකඟ කරගන්න, මනස සූපපත් කරගන්න තමයි කුඩා කාලේ ඉඳලා මහන්සි වෙන්නේ. මිනිසුන්ගේ අවුල්ම වෙන්නේ මනස. මිනිස්සු හොයාගෙන යන්නේ සතුට. සතුට හොයාගෙන යන තරමට මිනිස්සු සතුට සොයා දුක් විඳිනවද නැද්ද? දුක් විඳිනවා. අපි සාමිනාන්තලා හැටියට අපි සතුට අපේක්ෂා කරන්නේ. අපිට හොඳයි, ගහපල්ලෙත් හොඳයි, පාත්‍රය හොඳයි, පින්ඩපත යනවා, ඕන දෙයකට ඔරොත්තු කියලා අතහැරලා දානවා. අදහැරලා දානකොට හාමුදුරන්ට විවේකය ලැබෙනවා, නිදහස ලැබෙනවා, චින්තනය ලැබෙනවා, හරි බුදුම නිදහසක් ලැබෙනවා. ඔක්කොම අර සැපේ සනීපේ සන්තෝෂය ලැබෙනවා. නමුත් සැප හොයාගෙන යන මිනිස්සුන්ට සැප තියෙනවද? ඒ මිනිස්සු නිදා ගන්න වෙලාවක් නැහැ, කන්න වෙලාවක් නැහැ. අපිට වෙලාවක් තිබුණත් වෙලාවට කන්න නැහැ, එච්චරයි වැඩේ. ඉතින් ඒ ස්වභාවය. එහෙමනම් මේ ලෝකෙ දුක් විඳින්නේ සැප සොයා. මිය යන්නේ සැප නොලබ. සැප අත්හරින්න එතකොට සැප විඳින්න පුළුවන්. සැප හොයන එක අත්හැරියොත් සැප විඳිනවා. සැප හොයන එක අත්හැරියොත් සැප විඳිනවා. දුකටපත් වෙන්නේ සැප සොයාගෙන කියලා. දැන් ඕවට අර උදාහරණක් දීලා තියෙනනේ බුදුහාමුදුරනේ නේද? අර බඹරා හොන්නවාගෙන ගිහලා අර ඇත්තාගෙන තියෙනවා. ඊට පස්සේ පිපාසයට මේ මිරිඟුව පස්සේ දුවන මුව මේ කියන්නේ ජලයේ සොයාගෙන දුවන්නේ පිපාසය වැඩි වෙලා මේ යන්නේ. සැප හොයන එක නතර කරන්න සැප ලැබෙනවා. පාලනය කරන එක නතර කරන්න ඔබ පාලනය වෙනවා. තේරුණානේ? නැත්තම් මහා පැරිලලා හිටියේනේ. පැරිලෙනවනේ හිටියාම. ඕ එහෙම දෙයක් නෑ. එහෙම කරන්න කියන්න. මේක අර ඉංග්‍රීසියෙන් කියන්නේ doing less කියලා. මොකද්ද කියන්නේ? ඒ හැමතිස්සෙම ක්‍රියාවකට වැටෙන ස්වභාවයෙන් ඕ ඒ ඒ ක්‍රියාවකට වැටෙන්නම ඕන තණ්හාව නිසානේ. ඉතින් මෙතන තමන් ළඟම නම් තියෙන්නේ ඇයි දුවන්නේ සැනසීම සොයා සැනසීම තියෙන්නේ තමා ළඟමයි ඇයි දුවන්නේ මම දැක්ක දහම තිබ්බේ මේ අර මේ වගේ උනේ අර කණ්ණාඩි දෙක ඔළුවේ දාගෙන ගෙදර කණ්ණාඩි දෙක හොයන පූජ්‍යලයන් කණ්ණාඩි දෙක තිබුණේ ඔළුව උඩ නාමෝන්ගේ පෙරලා ලෝකේ පෙරලා රට පෙරලා හෙව්වා සැනසීම පස්සේ ඔළුව අත ගන්නකොට අයියෝ මේ ඔළුවේ කණ්ණාඩි දෙක තිබ්බේ ආන් මේ වගේ සිද්ධියක් තමයි මට දැනුනේ මට හිනාත් යනෝ ලැජ්ජත් හිතෙනෝ අයියෝ මේකනේ මෙච්චර කාලයක් දැක්කේ නැති මේ පොඩි ධර්මයේ මේකනේ දැක්කේ නැති ඔළුව උඩ තියෙන කණ්ණාඩි දෙක පේන්නේ තමා ළඟම තියෙන්නේ තව සමීපයේ තියෙන ඔබ සොයන නිවන සමීපය බලන්නේ ගේ පෙරලල බලන ගම පෙරලල රට පෙරලල ලෝක පෙරලල බලන ඔළුව උඩ කණ්ණාඩි දෙක ඔබ සමීපයේ තාම සමීපයේ ඒක ගැඹුරු කරලා තව කොහොමද කියන්නේ? ඊටමත් 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 සනීපේ නිවන තියෙන්නේ. ඒ වගේ තව බර කරත් එනවා. තාමත් ආවේ නැහැ දැන්. තවත් කියන්න වෙන්නේ බර කරලා ඊටමත් සනීපේ තියෙන්නේ. නිවන තියෙන්නේ. ඒත් එතෙන්ට තාම ලඟුන්නේ නැහැ කට්ටිය. ඊටමත් සනීපේ තාවකෝච්චර ඊට වැඩි ගැ පීකරයක් දාලා ටිකක් ඇදෙන එකක් දාලා ටිකක් නේද? එයාකට මට ඇදින්න පුළුවන් පෑයක් විතර තාමත්ම සමීපයි. දැන් අර වැඩි වෙන්න කියන්නේ මේක එක. ඒත් එතෙන්ට ඒත් ලං වෙන්නේ නැහැ නේ කොච්චර ඇද්දත් ඒගොල්ලෝ. ඈ? ඇයි ඉතින් දුස්සගත වෙන්නේ? ඔව්. දෘෂ්ටිගත වෙන්න එපා. ඒ දෘෂ්ටිය ළඟටම තමන් සමීප වෙන්න. සමීප වෙන්න. දෘෂ්ටිගත නොවුනොත් අතාරින්න දෙයක් නැහැ, අල්ලගන්න දෙයක් නැහැ. අතාරින්නයි අල්ලන්නයි ඔක්කොම උමනා වෙන්නේ අල්ලගත්තොත් විතරයි. අතෑරියගෙනාට ආයි එකේ අතෑරිල්ලක් අල්ලගෙන ඉල්ලන්නේ නැහැ. හැදින්දෙන් දැන් අපි මහන්තර කිව්වද ඔය ඉස්සරහා පේන ගෙදර අතාරින්න කියලා මම මොකටද ඒක අතාරින්නේ කියලා හයි නේ එහෙම නැත්නම් අර අනිත් පැත්තේ ගෙදර අතාරින්න කිව්වේ මං ඒක දැකලත් නැහැ නේ මං කොහොමද ඒක අතාරින්නේ ඈ එහෙනම් නැත්නම් මේ අපි ඉත පානුරාධපුරේ ජේතවනාරාමයට එහා පැත්තේ තියෙන බිල්ඩින් එක අතහරින්න කිව්වොත් ඕනේ මම ඒක අතහරින්න මං දැකලත් නැහැ මං අල්ලලත් නැහැ එතකොට මේ අතහැරිලි අල්ලලි කන්ට්‍රෝල් කරලි පාලනේ ඔක්කොම එන්නේ කොහෙන්ද අල්ලගත්ත තැන දැන් ඉතින් මොනවද කරන්න? What to do? තේරුම් ගන්න. හරියට තේරුම් ගන්න. මැරෙන්න සූදානම්ද? ඈ? මොකද? මැරෙන්න පුහුණු කරමින් ඉන්නවා. මං ඇහුවම ජීවිතේ මැරෙන්න පුරුදු වෙනවා. ඒ ඔයගෙද? ඔය ඒකත් හොඳ වැඩි මැරෙන්න පුහුණු වෙනවා. ඈ අද ඈ. එහෙම පුහුණු කර කර මැරෙන්න බෑ. මැරෙන්න එක සැරේ ආයේ පුහුණු වෙන්නේ මොකද්ද මැරෙන්න? පුහුණු කරන්න මුකුත් නැහැ නේ මොනවද පුහුණු කරන්නේ පුහුණු කරන දේවල් ටික අපි අහවර කරන්න ඕන අවසන් කරන්න ඕන ස්වභාව ධර්මයේ පාලනයෙන් අපි නිදහස් වෙන්න ඕන. මිනිස් මොලේට සමු දෙන්න ඕන. ඒ එන දේවල් එක්ක සංකල්පේමේ කරන්න ගියොත් එහෙම ප්‍රශ්නයක්. දැන් අපි හිතමුකෝ ඕන ටවුමේ අපි යනවා. මාළු කාර්යෝ දෙන්නෙක් හරි කවුරු හරි දෙන්නෙක් ඔන්න කලකෝලහලයක් පොඩි වලියක් පටන් ගන්නවා. සාමාන්‍ය ටවුමක් අපි දැකලා ඉතින් එහෙම කලකෝලහලයක් වුණාම ඊට පස්සේ එකතු වෙන්නේ කවුද? වටේම ඉන්න මිනිස්සු. ඒ මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ කියලා බෙල්ල උස්ස උස්ස බලන්නේ නැද්ද? අර ටික ඔක්කොම එකතු වෙලා. ඊට පස්සේ ඒකෙන් වටපිටාවෙන් කැරගෙන කැටිපාක් කරවදී අර බලන් ඉන්න මනසේවරට එනනේ එනවා. එතකොට එයා දන්නේ නැතුව මේ ප්‍රශ්නෙට තියෙනවා. හැබැයි තව එක්කෙනෙක් දගෙන දෙන්නේ කලකෝලාලයක් වෙන්නේ නැහැ නෝ. අපි ගමන අපි කොහොමද හවහම මෙතනින් හනි කියන් වන්න මිනිස්සු ගා ගන්නද කියලා අහින්ගෙන. එයා ඒකෙන් අත් විඳින්නේ නැද්ද? එයා අත් විඳිනවා. එහෙමනම් මේ ප්‍රශ්න බලන්නේ ඇයි? මේ ප්‍රශ්න විසඳන්නේ ඇයි? මේ ප්‍රශ්න අල්ලගන්නේ ඇයි? මේ මැදට අපි හසු වෙන්න පටන් ගන්නවා. අපි සාක්ෂි දෙන්න පවා සිද්ධ වෙනවනේ. එතන මොනවාරි හිටියොත් එහෙම ඊළඟට බලාගෙන ඉඳපයිනේ සාක්ෂි ගන්නනේ. ඊට පස්සේ ආන්නේ වගේ. ඉතින් මේ ලෝකේ වෙන දේවල් අර දුටු දේ දුටු පමණයි කියන මට්ටමකින් අතහැරීම පුරුදු කරන්න පුළුවන්. මේ අධ්‍යාත්මික දුටු දේ දුටු පමණයි. අධ්‍යාත්මිකව අතහැරීම. ඒව විසඳන්න ගියාම ඒව අවුල් බවට පත් වෙනවා. මේ ලෝකේ මිනිස්සු විසඳුමක් වශයෙන් ගත්ත පියවරවල් තමයි අවුල් ජාලයක් බවට පත් වෙලා තියෙන්නේ. අර ප්‍රශ්නයකටම විසඳුමක් නේ සොයන්නේ. තාමත් කෝලහාලෙ මැද නම් ඉන්නේ. වහාම එතනින් ඉවත් වෙන්න ඕන. කෝලහාලෙ බලන් ඉන්නත් එපා. කවුද ජයගන්නේ? මිනිස්සු ආසයිනේ. කෝලහල බලන්න ආසයි. කෝලහල නැත්තම් කෝලහල ඇති කරලා හරි කෝලහල දිහා බලන් ඉන්න ඔය බොක්සින් වගේ තරඟ කියලා කියන්නේ ඒ කෝලහලයක් ඇති කරලා කට්ටිය දෙපැත්තේ ඉඳලා ලේ හලාගෙන දත් කඩාගෙන කන හපාගෙන නේ ඒගොල්ලෝ ගහ ගන්නවා. අරගොල්ලෝ ඔට්ටුත් අල්ලලා බලාගෙන ඉන්නවා. ඒක තමයි ස්වභාවය. ක්‍රිකට් කියන්නේත් ඒ වගේ එකක් තමයි. ඒගොල්ලෝ දෙගොල්ලෝ අතර කෝලහලයක් ඇති කරලා අනිත් අය බලාගෙන ඉන්න. මේ කෝලහලයේ බැලීමට තියෙන කැමැත්ත හරි පුදුමයි. අර බෙල්ල උස්සලා තවමේ කෝලහලයේ බලනවා වගේ නෙමෙයි. මේක ටිකක් වේදිකාව හදලා පඩි පෙළවල් මෙහෙම උසට උසට යන්න හොඳට පේන විදිහට කෝලහලයේ බලාගෙන ඉන්න ආසයි. ඒවල මේ ලෝකේ තියෙන හරි ආස්වාදනීය වින්දනයක් තියෙන කෝලහල බලන්න, යුද්ධ බලන්න ආසයි. නැද්ද? ඒක තමයි තියෙන්නේ. ඒ අධ්‍යාත්මයේ ආධ්‍යාත්මික ස්වභාවය ආධ්‍යාත්මිකවත් විශේෂමයි. කෝලහලෙ බලනවා විතරන්තරේම කෝලහලෙට කැමති. ඉතින් ඔය කෝලහල බලන්න තියෙන කැමැත්ත සම්පූර්ණයෙන් අයින් කරගන්නවා. තරංග වැදීමට තියෙන කැමැත්ත සම්පූර්ණයෙන් අයින් කරනවා. ඒ දාන්ලෑල්ලේ තියෙන්නේ මොකද්ද? තරංග වැදීම. කෝලහලෙ නෙවෙයි තියෙන්නේ. කෝලහල කැරම් බෝඩ් එකේ තියෙන්නේ කෝලහල. ගේම් ෂෝ දැන් තරුණ පරපුරේ තියෙන දේ. මොකද තියෙන්නේ? කෝලහල. වෙඩි තියාගෙන යන එකක් නේ තියෙන්නේ. වෙඩි තියාගෙන පෙරලගෙන යන එකක් තමයි තියෙන්නේ. ගුවන් යානේ ඉස්සරහට වෙඩි තියාගෙන යනවා. වාතක වෙන කෝලහලයි. මනුෂ්‍ය සිතේ තියෙන තණ්හා වේගය බලය දිනන්න තියෙන කැමැත්ත. අර කේමනක් අහලා තියෙන ජයග්‍රාහී දොරටුවෙන් ඔබ පිටවන්න. ඔබට හමුවන්නේ පරාජය. ජයග්‍රාහී දොරටුවෙන් පිටවෙන්න ගියොත් ඔබට හමුවන්නේ පරාජය. පරාජය නැමැති දොරටුවෙන් පිටවන්න ඔබට මුණ ගැසෙන්නේ ජයග්‍රහණය. පරාජය නැමැති දොරටුවෙන් පිටවන්න. මිනිස්සු මේ ලෝකේ පරාද වෙන්න තමයි අකමැති. පරාද බවක් බව කියලා කියන්නේ ලෝකේ තියෙන ලස්සනම ජයග්‍රහණය. පරාජය කියන්නේ ලෝකේ තියෙන ලස්සනම ජයග්‍රහණය. ඈ ජය ගන්න බලන්න මමත් තියෙන නිසා වෙන්නේ මොකද්ද? පරාජය වෙන්නේ. පරාජය නැමැති දොරටුවෙන් යනකොට මමත්ය නෑ නේ. මමත්ය නැති නිසා එයාට පරාද වීම බොහොම ලේසියෙන් සතුටින් එදාට යන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට එයාට ඒ තුල ලැබෙන්නේ මොකද්ද? එයාට ලැබෙන ලොකු ජයග්‍රහණය. සැලසීම. ඒ නිසා පරාජය තරම් වටිනා ජයග්‍රහණයක් ලෝකේ තවත් නැත. මේවා විශිෂ්ට දාර්ශනික ධර්මතා හැටියට තේරුම් ගන්න ඕන. මේ සාමාන්‍ය මොලේකට ඉතින් මේව වැටහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒක ගැඹුරින්ම හිතන්න ඕන. නැත්තම් මිනිස්සු මැරෙන්න මරණය මරන්න මා මරණයට පෙර මැරෙන්නේ. එහෙම නැත්තම් මරණය මරන්න. හරි වචනයන්නේ නේ. මිනිස්සු මරනවා, සත්තු මරනවා කියලා අපි අහලා තියෙනවා. මරණය මරනවා. මරණය මරන්න. පුළුවන්. ඔබ නිහඬ වීම නොවේ, ධර්මය තුලින් නිහඬ වීම, ධර්මයෙන් නිහඬ වීම. බලන්න මොනතරම් ආශ්චර්යමත් නිහඬ බවක්ද, ආශ්චර්යමත් සමාධියක්ද කියලා කියන්නේ නේද? අප නිහඬ වෙනවා නෙවෙයි, අපි නිහඬ කරනවා නෙවෙයි, ධර්මය නිසා, ධර්මයේ තුලින් අපිව නිහඬ බවට පත් වෙන. ඒ අවබෝධය තුළ නිසා, ඒ ඥානයේ අවදිය නිසා ඒ තමයි වැදගත්. ධර්මයේ තුළින් නිහඬ බවට පත් වෙන. ඒ නිහඬ බව ඇති වුනේ අපි නිහඬ කළා නිහඬ වෙන්න කිව්වේ නෑනේ නේ. ධර්මයේ තුළින් ඇති කරන නිහඬ බව. ආන්න බුදුදහමේ කියවෙන ආර්ය නිහඬ බව කියන්නේ උප ආර්ය නිහඬ බව කියන්නේ ධර්මයේ තුලින් ඇති කරගන්න නිහඬ බව. ඒක පීඩාවක් නෙවෙයි. ඒක ගැටලු නෑ. බාර නැති නිසා, දෘෂ්ටි නැති නිසා ඇතිවෙච්ච, වැඩ අවසන් කරපු නිසා ඇතිවෙච්ච සංසුන්කම නිහඬ බව. ඔව්, ධර්මයේ තුලින් නොගෙන ඉන්නවනේ මේ. එන්න හේතු නැහැ. එන්න හේතු නැහැ. ඒකයි තියෙන්නේ. මොන අපි හිතමුකෝ කෙනෙක් කියනවා මේ පොලිසියෙන් එයි දන්නේ නැහැ කියලා බයක් තියෙනවා. එතකොට එයාගෙන් අහනවා මේ, එතකොට එයා කියනවා මට පොලිසියෙන් එනවායි කියලා බයක් තියෙනවා, ඒක නැති කරගන්න ඕන කියලා. හොඳයි. එතකොට ඊළඟට අපිට අහන්න තියෙන්නේ ඇයි ඔයාට මේ පොලිසියෙන් එයි කියලා බය? ඊට පස්සේ එයා හේතුව කියනවා කදිපු ගැලුමක් තියෙනවා ඇතුලේ. කදිපු ගැලුමක් තියෙනවා ඇතුලේ පොලිසියෙන් එයි කියලා බයයි. එහෙමනම් ඔයා කසිප්පු ගැලුමේ විතර දාන්න. ඊට පස්සේ ආන දැන් ඔයාගේ මං අර පොලිසියෙන් එන බය නැති කරන්නද? නෑ දැන් ඕනේ නෑ දැන් අවශ්‍ය නෑ එයි නේද අදීපු ගෙලුම නෑ ආන්න දැක්ක නේද ඔන්න අල්ල ගන්න ඔය පොඩි උදාහරණයක් ඔයගොල්ලන්ට වෙන්ච්ච වැඩේ කදීපු ගෙලුම ඇතුලේ තියාගෙන මට කියනවා පොලිසියෙන් එන බය මට තියෙනවා ඒක නැති කරලා දෙන්න කියලා තේරෙන්නේ තේරෙන්නේ දැන් අපි මාත් එක්ක තියෙනද පොලිසියෙන් එයි කියලා බයක් ගෙදර නෑනේ මොයි මන් දෙකට කිව්ුණා නෑ නැති නිසා දන්නවා ඒ වගේ තමයි දැන් අනිත් වර්ෂේ ඇවිල්ලා කියන හේ මට පොලිසියෙන් එයි කියලා බයක් තියෙනවා ඒ මොකද එහෙනම් ඒ බය නැති කරගන්න ඕන දැන් එහෙම තමයි අපිට ඔය සමහර ඉදිරිපත් කරන ප්‍රශ්නවල තියෙන රහස ඒක ඔව් ආන්න ඒකනේ මරණ බය වගේ දේවලුත් ඒත් එහෙම තමයි. ජීවිතය ආරක්ෂා කරගෙන ඉන්න ඕන කියක වෙන කතාවක්. එහෙම නැතුව මේ අනාරක්ෂිත සිටිය යුතු නෑ. නමුත් මරණ බය කියන්නේ වෙනම කතාවක්. අර අර බය නැති වෙන්නේ මේ බයට හේතුව එළියට දාපු ගමන්. දැන් ඊළඟට අර සිටුවිලි එනවද පොලිසියෙන් එයි කියලා සිටුවිලි? එන්නේ නිකන් එහෙනම් පිටින් මේ සිතුවිලි මරමර ඉඳලා වැඩක් නැහැ. සැබෑ සිතුවිලි මතුවීමට හේතු වෙන මූල සාධකයේ තම වහම තේරුම් කරගන්න ඕන චන්දරාගය තේරුම් කරගන්න ඕන. නෑ භවරාගය තේරුම් කරගන්න ඕන. නෑ විභවරාගය තේරුම් කරගන්න ඕන. දැන් බුදුහාමුදුරුව අතහරිනකොට අතහරින්න කියනවා භව තණ්හාව විතරක් නෙමෙයි. මොකද්ද අනිත් එක? විභව තණ්හාත් අතහරින්න කියලා කියනවා. දැන් මේ බෞද්ධයෝ සිංහල බෞද්ධයෝ 100%ක් අල්ලගෙන ඉන්නේ මොකද්ද? විභව තණ්හාව. ඕන්නේ නැහැ. මරණින් පස්සේ ඕන්නේ නැහැ. ඉපදීම දුකයි. ජරා මරණ වලට ආයි ආයි නැවත නැවතපත් වෙනවා. උපදින්න නැති එක හොඳයි. එහෙමද? සංසාරේ නූපදී සිටින එක හොඳයි කියලා අල්ලගෙනද නැද්ද? අල්ලගෙන ඉන්නේ. ඒකට කියන්නේ විභව තණ්හාව කියලා. උපදින් නැතුව ඉන්නවට ඕක බුද්ධ ආගමේ විතරක් නෙවෙයි වෙන ආගම් වලත් තියෙනවා. ඉන්දියාවේ තියෙන වෙනත් ආගම් මිත්‍යා දෘෂ්ටි ආගම් වලත් තියෙනවා. ඒගොල්ලොත් එහෙමයි. උපතක් ආයි නැති වෙන්නේ කැමති. ඒගොල්ලෝ ජලයේ ගිල්ල මැරුණාම උපතක් නැත විමුක්තිය ලැබෙනවා කියුවාම ජලයේ ගිල්ල මැරෙනවා. ගින්නට පැනලා මැරුණාම විමුක්තියක් තියෙනවා කියලා ඔන්න ගින්නට පැනලා මැරෙනවා. ඒකත් දේවල් කරන මිනිස්සු. ඒතර විභව තණ්හාව තියාගන්න ඕනේ නැද්ද? සම්පූර්ණ වර්ධි ඒකනේ මේ 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 නැස්පැත්තිය වෙච්ච නිසානේ මේ රටට සම්පූර්ණ මේ මිනිස්සුගේ සම්පූර්ණ සිංහල ජාතියේ වඳවීමට විනාශ වීමට හේතුව මේ මේ ඍණාත්මක බව. තේරෙනනේ? හාමුදුරුවන්ට පුළුවන් තරම් ගුවන් විදුලි අවකාශ මාධ්‍ය අවකාශයන් ඕන තරම් වෙන ආගමිකයෝ දෙනවා. ඒකට හේතුව මොකද? මේගොල්ලොම තමයි ඒගොල්ලොන්ගේ ජාතිය නැති කරන, ඒගොල්ලන්ගේ මනස අඩබන කරන, ඒගොල්ලෝ මනස විකෘති කරන එකම පිරිස කියලා දන්නවා. ඒ නිසා කවදාවත් විරුද්ධ වෙන්නේ නැහැ. කවදාවත් විරුද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව මේගොල්ලෝ තමයි මේ රටේ මිනිස්සුන්ගේ මනස අවුල් කරන කට්ටිය කියලා අවකාශය දෙනවා පුළුවන් තරම්. එයාට ඉතින් ඒක විරුද්ධ වෙන්නේ. ඒගොල්ලෝ විනාශ කරනවට වැඩි විනාශ කිරීලක් කරනවා. හරිද ගමන් කියලා. කලකිරීම වේදනාව වැඩි වෙච්ච ගමන් මිනිස්සේ මිනිස්සු සිකරට් බොන පුරුදු වෙනවා. අරක්කු බොන පුරුදු වෙනවා. දැන් ඒක මාත්මෙන් කියනවා මේ ධර්මයේ ප්‍රගුණ කරගෙන කරගෙන යනකොට සායනාගේ මට එපා වෙනවා නිකන් මැරෙන්න හිතෙන මේ ඔක්කොම දාලා. ඒ තරම් දිත්ත වෙනවා. කලකිරීමක් ඇති වෙනවා. ඊට පස්සේ තින් සායනාස ඒක නැති කරගන්න සිගරට් එකක් බොනවා අරක්කු ටිකක් බොනවා. එතකොට කලකිරීම මේ ජීවිතය කෙරෙහි ඇති කරවන්න නැති කරවන්න මේ සමාජයේ මිනිස්සු ටික බර ප්‍රමාණ වැඩි වෙනවා. ඒකයි සමාජය. අනිත් අය වගේම මෙතුමියන් සිතානින් හිටියා මොකද්ද මේ ආත්මෙම ඉවර වෙන්න ඕන ආයි ලබන ආත්මෙ නම් උපදින්න හොඳ නෑ කියලා හිතාගෙන හිටියා. ඒ අදහස එන්නේ ඇයි මේ ආත්මය ආත්මයක් කියලා අල්ලගෙන ඉන්න නිසාම තමයි ආත්මය ඕනේ නෑ කියන මතයට එන්නේ. ආත්මයක් අල්ලගෙන ඉන්නකම් එයා හිතනවා ආත්මය ඕනේ නෑ කියලා. ඒ නිසා දැන් තේරුම් කරගන්න මේ ආත්මයක් කියලා අල්ලගත්ත සංඥාව තුළ තමයි දුක තියෙන්නේ කියලා තේරුම් ගන්න. තේරුණානේ? ආත්මයක් ඇත කියන සංඥාව නිසාම තමයි ලබනාත්මේ ආත්මයක් ඕනේ නැහැ කියන කතාව කියන්නේ. හොඳයි කෙනෙක්ගේ මේ භවයේදී ආත්ම සංඥාව නැති වෙනවා. ඊට පස්සේ යාට තියෙනවද ලබනාත්මේ ආත්මයක් ඕනේ නැහැ කියන කතාව? තේරුණාද? ආත්ම සංඥාව අල්ලගෙන ඉන්නකම් එයාට ප්‍රශ්නයක් තියෙනවා ලබනාත්මේ පිළිබඳව. ආත්ම සංඥාව අතහැරපු ගමන් ලබනාත්මේ පිළිබඳව සංඥාවක් උපතක් ඇතිවීමක් නැතිවීමක් පිළිබඳව කතාවක් අවශ්‍ය නැහැ. භව තණ්හා විභව තණ්හා නැහැ. ආත්මය අල්ලගෙන ඉඳීම තමයි ප්‍රශ්නේ හැදියට පිළිතුරත් හැදියට දෙකම හැදිලා ප්‍රශ්නේ පිළිතුරයි දෙකම හැදිලා තියෙන්නේ ආත්ම සංඥාව අල්ලගෙන ඉන්න නිසා. ඒ කියන්නේ පිළිතුර හැදියට තමන් කල්පනා කරන ලබන ආත්මේ නැති වෙන්න ඕන කියන ඒ කියන්නේ පිළිතුර තමන්ගේ. දැන් ප්‍රශ්නේ මොකද්ද? ආත්මය අල්ලගෙන ඉන්නකනේ. එතකොට මේ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ පිළිතුර හැදිලා තියෙන්නේ එකම තැනකින්. එකම තැනකින්. ඒකනේ අවබෝධයන් පරක්කු වෙන්නත් හේතුව ඔව් අපහැදිලි වෙන්න හේතුවත් ඒ දෘෂ්ටි. ඔව් ඒ සහැල්ලු කරගන්න ලැබුණොත් ඔව් ඒක තමයි අපි මේ දේශනාවන් වලට දිගින් දිගට සහභාගී වෙන්න කියන්නේ අලුත් දේවල් අලුත් කරුණක් පැහැදිලි වෙනු මම හිතන්නේ මම පැහැදිලි කළා ඒක හරියට Tamanට කියලම ඒක අනුගත නොවෙන්නේ නැති ඇත්ත. අපි නිතරම භව තණ්හා විභව තණ්හා නැති කරන්න කියලා කතාවත් මතක් කරනවා. ඉතින් ප්‍රචලිතවත් මතක් කරනවනේ අනිත් සංඥාන්සෙලත්. නමුත් එතන හරියට පැහැදිලි වුණේ නැත්තම් ඒක ගැටලුවක්. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? දැන් මේ මොහොතේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? කුඩි තියෙන ප්‍රශ්න නෙවෙයි. දැන් මේ මොහොතේ සජීවී තියෙන ප්‍රශ්නේ තමයි අර ඉස්සලා හදාගත්ත ප්‍රශ්න ටික මේ මොහොතේ තියෙන තත්ත්වෙම. ඔව් හොඳට බලන්න. දැන් මේ මොහොතේ තමන්ට තියෙන සැනසිලිදායක ගුණයක් තියෙනකොට ඒ ගුණය තුල තමන් සිටින්න. ආය අර ගෙම්බ වගේ හරිය මෙහි පණින් එපා. තේරෙනවද? දැන් මේ මොහොතේ තියෙනවනේ යම් කිසි ශාන්ත භාවයක්. ඒ ශාන්ත භාවය තුල ඉන්න මුලින්ම. ඒ ශාන්ත භාවය තුලින් ස්වභාව ධර්මයෙන් ඒ දේ එන්න. දැන් ඈතින් හුලඟක් හමාගෙන එනකොට ඒක පැනලා ගිහිල්ලා ඒ හුලඟ අපි ගන්න ඕනේ. ඒක හිමින් සැරේ ආවම ඒක අපේ ඇඟේ වැදිලා යන්නේ. නේද? මේ සැනසිල්ල ප්‍රශ්නයක් තියෙනවා. මෙතනද සැනසිල්ල, අතනද සැනසිල්ල, අතනද සැනසිල්ල. දැන් ලෝකේ තියෙන මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද? හරි අර ආගමද හරි මේ ආගමද හරි අර හාමුදුරු කියන දේද හරි අර විදියට හිටියොත්ද හරි මේ විදියට හිටියොත්ද හරි කියලා හරි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නෙමෙයි මේ මොහොතේ ඔබ දැනන දේ විශ්වාස කරන්න. ඔබ විශ්වාස කරන්න මුලින්ම. ඔබට දැනන දේ ඔබ විශ්වාස කරන්න. දැන් ඒ ස්වභාවිකව ධර්මයෙන් ලැබෙන සමාහිත බව තියෙන ඒ සමාහිත බවට ඇලෙන්නෙත් නැතුව ඒකට යට වෙන්නෙත් නැතුව ඒ තුල වැඩෙන්න ඕන. නිරන්තරයෙන් ප්‍රත්‍යක්ෂතාවයට බුදුරජාණන් වහන්සේ මුල්තැන දීලා තියෙන එකයි. තමන්ට දැනෙනවා තමන් ඉන්න තත්ත්වය. තමන්ට දැනෙනවා තමන්ගේ ප්‍රශ්නය. තමන්ට දැනෙනවා තමන් ප්‍රතිවිරුද්ධ ධර්මානුකූල පිළිතුර. ප්‍රත්‍යක්ෂතාවය මුල් කරගෙනනේ සම්පූර්ණ දහම කියවෙන්නේ කටයුතු කරන්නේ. දැන් කොහොමද ඒ තුල ඉන්නකොට සැහැල්ලුවක් දැනෙනවා? සැහැල්ලුවක් දැනෙනවා. ඒ ධර්මයේ බලයෙන් එතෙන්නේ ස්වභාවයෙන් සැකසෙනවා අතහැරීමේ. අර කියනවා වගේ අර මනස සංසුන් කරගන්න බාධාවක් තියෙන්නට ඇති අර විභව තණ්හාව. ඔව් ඒක බරක් තියෙනවා. දැන් ඒ විභව තණ්හාවෙන් තොරව සතුටින් සැහැල්ලුවෙන් ධර්මය අහන්න. ධර්මය ප්‍රගුණ කරන්න. හොඳයි හොඳයි සරණයි. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. හැම දිනාගේම ධර්මානුකූල බලාපොරොත්තු සඵල කරගන්නට වහවහා ශක්තිය ලැබේවා. අප්‍රමාදීව කටයුතු කරත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.